कालो अयं भदन्ता नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य रूपेखो राध यो छंदो यो रागो या नंदी या तन्हा तत्र सत्तो तत्र विसत्तो तस्मा सत्तो ति उच्यति ति। श्रद्धावंते खारुनिक पिंगतुनि मनसत्यक लबागत थापते ඒ මනුස්සත්වය තුළ සැබෑම අර්ථයක් ඉෂ්ට සිද්ධ කර ගැනීම සඳහා අවශ්‍ය උතුම් දේ තමයි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අපට හරියට ඉගෙන ගන්න පුළුවන්කමක් ලැබුණොත් අපි ලබාගත් මනුස්සත්වයේ තුල ශ්‍රේෂ්ඨ අවස්ථාවක් අපට උදා කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. පින්වතුනි මේ ලෝකයේ බුදු කෙනෙක් පෙන්වා දෙන දහම ලෝකේ කාටවත් සමාන කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන දහම වෙන කෙනෙකුට පෙන්වා දෙන්නත් බෑ. ඒක බුදු කෙනෙකුට විතරක්ම ආවේනික දහමක්. මොකද කාටවත් මේ සත්‍ය කියන්න හැකියාවක් නැහැ. පසේ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ බුදු කෙනෙක්ම තමයි. නමුත් ඒ පසේ බුදුරජාණන් වහන්සේටත් මේ ජීවිතයේ සත්‍ය අවබෝධ කරගන්න දහම ඉස්මතු කිරීමේ හැකියාවක් නැහැ. පසේ බුදුරජාණන් වහන්සේලා දහමක් කියනවා. ඒ කියලා දෙන දේ තුල තියෙන්නේ මේ ලෝකයේ අනිත් අයට තේරෙන ලෝකයේ නුවණ තියෙන සාමාන්‍ය මිනිසයට වැටහෙන ලෞකික සම්මාදිට්ඨිය පිළිබඳ විග්‍රහය. මෙලෝ පරලෝ පිළිබඳ විග්‍රහය පමණයි. තමන් තනියම මේ දහම දැක්කට ඒ දහම තව කෙනෙකුට අවබෝධ කර ගැනීමට හැකි ආකාරයට තව කෙනෙකුට දෘෂ්ටියකට යන්නේ නැති ආකාරයට ඉස්මතු කිරීමේ හැකියාවක් පසේ බුදුරජාණන් වහන්සේට නැහැ. සත්‍ය දැකපු නිසා සත්‍ය දැකපු කෙනෙක් කවදාකවත් තව කෙනෙක් දෘෂ්ටියකට යන විදිහේ විග්‍රහයක් කරන්න යොමු වෙන්නේ නැහැ. මොකද එයා දන්නවා මේ සත්‍ය කවදාවත් කාටවත් වෙන ක්‍රමයකින් අත්දකින්න බැරි බව. ඒ නිසා තමයි පසේ බුදුවරුන්ට ඒ දහම තමන්ගේ අත්දැකීම පෙන්වා දෙන්න බෑ. තමන් අත්විඳපු අත්දැකීම අන් අයට අවබෝධ කර ගැනීම සඳහා වචනවලට හරවලා තව කෙනෙක් දෘෂ්ටියකට නොයන විදිහට දහම දිය හැකි එකම එක්කෙනා බුදුරජාණන් වහන්සේ විතරයි. හැබැයි බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරපු දේ ඒ ආකාරයටම දැනගත්තොත් විතරයි තව කෙනෙකුට දෘෂ්ටියකට නොයා අවබෝධය කර යන්න පුළුවන්කමක් ලැබෙන්නේ. රහතන් වහන්සේ නමකට වඩා පසේ බුදු කෙනෙකුට ප්‍රඥාව සහ හැම දෙයක්ම වැඩි. පසේ බුදුරජාණන් වහන්සේ දහම දැක්කා. පසේ බුදුරජාණන් වහන්සේ නමකට තමන්ගේ පුද්ගලික අත්දැකීම විග්‍රහ කරන්න බැරි නම් රහතන් වහන්සේ නමකට තමන්ගේ පුද්ගලික අත්දැකීමක් විග්‍රහ කරන්න හැකිද? කරන්න බෑ වෙන දෙයකින්. හැබැයි පුද්ගලික අත්දැකීම විග්‍රහ කරනවා මොකෙන්ද විග්‍රහ කරන්නේ? බුද්ධ වචනයෙන් විතරයි. තමන් අවබෝධ කරගත් අත්දැකීමක් තමයි විග්‍රහ කරන්නේ. හැබැයි අත්දැකීමට වෙන අලුත් වචනයක් විග්‍රහ කරන්න බෑ. ඒ අත්දැකීමට දෙන්න පුළුවන් උපරිම දේ තමයි බුදුරජාණන් වහන්සේ දුන්න විග්‍රහය. ඒකයි පින්වතුනි අනිත්‍ය ශ්‍රාවකය වෙන්නේ. පසේබුදු ප්‍රජානන් වහන්සේ ශ්‍රාවකයෙක් නෙවෙයි. අනිත් සියලු දෙනා යමෙක් ධර්ම දැක්කද ඒ සියල්ලෝම ශ්‍රාවකයෝ. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ. ඒකට හේතුව තමන්ගේ පුද්ගලික අත්දැකීම විග්‍රහ කරලා ඒ අත්දැකීම කරා යොමු කරවන්න මේ ලෝකෙ වෙන කිසි කෙනෙකුට හැකියාවක් නැහැ. අපිට මොනවද යම් කිසි කෙනෙක් ධර්මය අවබෝධ කරගත්ත කියලා බුදුරජාණන් වහන්සේ කියපු දෙයට එහා ගියපු දෙයක් කියන්න හදනවනම් පොතේ තියෙන දේවල් කියලා එහා ගියපු දෙයක් කියන්න හදනවනම් එයා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ උණුසුමක්වත් ලැබලා නැහැ. බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරපු ධර්මයේ පොතේ තියෙන්නේ උන්වහන්සේගේ අත්දැකීම. බුදුරජාණන් වහන්සේ ගිතට ආපු සිතුවිලි ටිකක් ලියපු එකක් නැත්තම් කියපු එකක් නෙමෙයි ධර්ම කියන්නේ. තමන්ගේ ප්‍රායෝගික අත්දැකීම අන් අයට අවබෝධ කරගන්න දුන්න දෙයක්. මේ ලෝකේ යමෙක් රහත් වෙලා යමක් කියනවා නම් සෝතාපන්න වෙලා යමක් කියනවා නම් බුදුරණන් වහන්සේ වෙන්න පුදහමෙන් ඉස්පිල්ලක් පාපිල්ලක්වත් වෙනස් කරලා කියන්න බෑ. වෙනස් කරලා කියනවා නම් ඒ කියන්නේ එයාගේ රාමුව. එයාට වැටෙච්ච දේ. පසේ බුදුරජාණන් වහන්සේ නමකටත් නොහැකි හැකියාවක් තව කෙනෙකුට තියෙන විදිහක් නෑ. එහෙනම් පින්වතුනි හොඳට බලන්න. බුදු දේශනාව අපි ශ්‍රවණය කරනකොට ඒ දේශනාව තථාගතයන් වහන්සේ වදාළ දෙයක් මොද කියලා. එතනින් එහා කිසිදු හරි විග්‍රහයක් තියෙනවා නම් එයාට මේ ශාසනයේ කුණුසුමක් ලැබිලවත් නෑ. අද පින්වතුනි අපට ගොඩාක් තියෙන ප්‍රශ්නේ තමයි අපට මේ කාලයක් තිස්සේ එක එක දේවල් අපට ඇහිලා තියෙනවා. අපි බෞද්ධ වෙලා බෞද්ධ සමාජයක ඉපදීමත් එක්ක අපි දන්නවා එක එක දේවල්. හැබැයි අපි දන්නේ ඉතාම සුළු දෙයක්, ඒ වගේම පැත්තකින් කොටසක් අල්ලගත්ත දෙයක් විතරයි. බුදුරජාණන් වහන්සේ කියපු දේ නෙමෙයි. එහෙම අපි හිතාගෙන නිසා අපට යම් කිසි දෙයක් තේරෙනකොට හිතාගෙන නිසා අපි තේරුම් ගත්ත කාරණා බුදුරජාණන් වහන්සේ කියපු දෙයක් නොවන නිසා තව කෙනෙකුගේ එක එක මතවාදයක් නිසා අද සමාජයේ අපි ගත්ත අදහස වැරදි කියලා ඊට වඩා විකෘති අදහස් වලට යොමු වෙනවා. අපි හැම වෙලෙම බලන්න ඕනේ කාරණාව තමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ පින්වේ කුමක්ද කියලා. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙනකොට මේ ලෝකේ බෞද්ධය කවුරුත් හිටියද? බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරේ බෞද්ධයන්ටද? කාට දේශනා කරේ? බුද්ධිමතුන්ට, ප්‍රඥාවන්තයන්ට, බෞද්ධයන්ට නෙමෙයි. අද ප්‍රශ්නේ තියන්නේ අපි බෞද්ධ ක්‍රමත් එක්ක ප්‍රඥාව ගැන හිතන්නේ නැහැ. ඒ නිසා අපි හිතනවා බෞද්ධ වෙච්ච අපි හැමෝම දහම හරියටම දන්න අය. නමුත් පින්වතුනි අපි දන්න කාරණා නිසා සමහර වෙලාවට වැරදියට අල්ලගත්ත නිසා අපේ ප්‍රඥාව අවදි නොවි අපි ශ්‍රාවකත්වය අහිමි කරගන්න අවස්ථා තියෙනවා. ඔබට මේ දේශනාව ඉවරනකොට ඒක තේරුම් ගන්න පුළුවන් වෙයි. දැන් අපි දන්න පින්වතුනි බුදුරජාණන් වහන්සේ පෙන්වපු දේ තමයි සසර දුකින් නිදහස් වෙන මඟ. එහෙදි මූලික ආරම්භයේ හැටියට පෙන්වා දෙනවා මොකද්ද? සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්න ඕනේ. සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරාම ආත්මහතයි උපදින්නේ ඊළඟට රහත් වෙනවා. දැන් අපි ওই ටිකත් එක්ක මොකද කරන්නේ? අපි සත්‍ය වෙන දේ පැත්තකින් තියලා අපි දඟලන්නේ මොකක් කරගන්නද? සෝතාපන්න වෙන්න. අපි දඟලන්නේ මොකක් කරගන්නද? රහත් වෙන්න. බලන්න අපි බෞද්ධ සමාජයේ සියලු දෙනාම අරගෙන 99.99%කටම තියෙන ඉලක්කය මොකද්ද? සෝතාපන්න වෙන්න. ඉන්නවා මොකද? ඉල්ලන්නේ මොකද්ද? සෝතාපන්න වෙන්න. ඔකට අදාළ සැපවීමක් තියෙනවා නම් එයා යන්නේ නැද්ද ඕන දෙයක් කරා? ඉල්ලීම තියෙන්නේ, අවශ්‍යතාවය තියෙන්නේ, ඉල්ලම තියෙන්නේ සෝතාපන්න වෙන්නට නම් ඊට අවශ්‍ය සැපයමක් කොතන හරි විග්‍රහ වෙනවා නම් ඒ සැපයම කරා යොමු වෙනවා. තමන්ගේ හැඟීම නිසාම මේ සත්‍ය හොයන එක අතහැරෙනවා. බුදුරණවහන්සේගේ දහම සීන සෝතාපන්නෙන්න නෙවෙයි මොකක් කරන්නද? සත්‍ය හොයන්න. සත්‍ය දැකපු වෙනාට කියලා සෝතාපන්න වුණා කියලා. නමුත් අපි හොයන්නේ මොකද්ද? අපි හොයන්නේ සෝතාපන්න වෙන්න. ඉලක්කම වැරදි. ඒ නිසා මේ සමාජයට පුළුවන් මිනිස්සුව මුලා කරන්න. ඒ බුදුරණවහන්සේ වෙන්න පොදිය නෙමෙයි හොයන්නේ. සත්‍ය නෙමෙයි හොයන්නේ. සත්‍ය හොයන කෙනාට සෝතාපන්න වීමක් හොයන්න අවශ්‍ය නැහැ. සත්‍ය දැකීමට දෙන නිර්වචනයක් සෝතාපන්න බව කියන්නේ. අපි ඉලක්ක වැරදි නිසා, අපි ඉන්න දේ වෙනස් දෙයක් නිසා අද හැම තැනම ඒ සැපයම තියෙනවා. හැම තැනම තියෙනවා සෝතාපන්න යොමු කරන හැටි. එයිල මේක. ඒ වගේම දහම නොදැක මේ දහම කියන්න බැරි බවත් කියනකොට අපි මෙච්චර කාලයක් සෝතාපන්න වෙන්න හේව්වා. නමුත් අපිට දහම දකින්න බැරි වුණා. එහෙනම් මේ දැකපු කෙනා කියන දෙත් එක තමයි අපට මේක තේරුම් ගන්න පුළුවන් කියලා යොමු වෙනවා. එතකොට අපි මෙච්චර කාලයක් දහම් හිටපු සමහර කාරණා වැරදි බව හේතු ගන්නමින් තමන්ට තේරෙන විග්‍රහයක් කරනකොට මොකද වෙන්නේ? අන්න සෝතාපන්න බව සමාදන් කරවනවා. සෝතාපන්න බව ලැබෙනවා. ඉල්ලමට සැපයම දෙනකොට ඒකත් තමන්ට ලැබෙනකොට කවුද ඒ සඳහා යමනවන්නේ? මේ බුදුරණවහන්සේගේ ධර්මයේ ඒ සඳහා නෙවෙයි. බුදුරණවහන්සේගේ ධර්මයේ සත්‍ය සීම සඳහා. ඔබ බලන්න බුද්ධ දේශනාවර කොතනකවත් තියෙනවද කෙනෙකුට ගිහිල්ලා එන්න මං ඔයාව සෝතාපන්න කරවන්න, මං ඔයාව රහත් කරවන්නම් කියලා බුදුරණවහන්සේ කියනවද? බුදුරණවහන්සේ කොහොමද දේශනා කරන්නේ? ඔබ තුලින් සත්‍ය හොයන්න. ඔබටම සත්‍ය හොයන වැඩපිළිවෙල පෙන්වා දෙන්නම්. සත්‍ය දැකීමට දෙන නිර්වචනයකුයි සෝතාපන්න බව. මූලාරම්භය නැතුව මේ ශාසනය උණුසුමක් කරලා ලබන්න බෑ. ඒ නිසා තමයි පින්වතුනි අද විවිධ දේ සඳහා මතවාද දෘෂ්ටි තියෙන්නේ. ප්‍රධානම හේතුව අපි හිතුවේ ශාස්ත්‍රඥ වහන්සේ බුදුරණ වහන්සේ කියලා. අපි පිළිගත්තනේ මේ දහම කියන්න පුළුවන් එකම එක්කෙන ශාස්ත්‍රඥ වහන්සේ බව. ඒ නිසා අපට ඇහෙන කොහෙන් හරි අල්ලගත්ත කෑලි ටික අපි හිතනවා. ඔබ දන්නවා මම පුංචි උදාහරණ කිහිපයක් කියලා දෙන්නම්. ආරෝග්‍ය පරමාලාභ සන්තුට්ටි පරමන්දනං ගාථාව ඔබ දන්නවා. අද සමාජෙ මොකද්ද මේකට අර්ථකථනය දෙන්නේ? ස්පිතාලවල ගහලා තියෙනවා. සමහර අනිත් ආගම් සිද්ධස්ථානවල ගහලා තියෙනවා. කොහොමද මේක අර්ථේ? නිරෝගිකම කායික නිරෝගිකමයි සැපය. බුදුරණවහන්සේ මාගන්ධි සූත්‍රය ප්‍රකාශ කරන එක පුතඥ අදහසක්. ගුරුවරුන්ගේ අදහස පුතඥ වෙලා මේ රෝග කැදල්ලක් වෙච්ච කුණුවෙච්ච කයෙත් කුණුවෙන කයට කවුද නිරෝගී කියලා කියන්නේ? පංච උපාදානස්කන්ධ නම් වූ රෝගේ නිරෝගීකම විග්‍රහ කරපු දහම අද සමාජයේ, අද කියන්නේ ඒ කාලේ සමාජයේ පුතඥ වෙලා තිබුණා මොකද්ද? කායික නිරෝගීකම සැපයයි කියලා. මෙන්න මේ වගේ පින්වතුන් ක්‍රමානුකූලව පුතඥ වේගන මේ දහම ඇවිල්ලා තියෙනවා. වචන බුදුරජාණන් වහන්සේ. දැන් අපි දන්නව අපේ බුද්ධ ධර්මයේ තුල විග්‍රහ වෙන ප්‍රධාන කාරණාව ත්‍රිලක්ෂණ අනිත්‍ය දුක්ඛ අනාත්ම. අපි දන්නවා අනිත්‍ය දුක්ඛ අනාත්ම. මොකද්ද කිව්වොත් අපි විග්‍රහයකුත් කරනවා. නමුත් ඒ විග්‍රහ කරපු දේ බුද්ධ දේශනාවේද බුදුන් වහන්සේ කියපු දෙයක්ද කියලා අපි බලන්නේ නැහැ. ඊළඟට දැන් අපි සමාජය තුළ තියෙන මේ පුතඥය වෙන නැත්නම් අපේ සමාජයේ ආම විග්‍රහයක ඕක වැරදි කියලා තව කෙනෙක් විග්‍රහ කරනවා. අන්න එතකොට අර සමාජයේ ආව අදහස බුදුරණවහන්සේගේ අදහස කියලා හිතාගෙන හිටපු නිසා, ඒකයි මේ අර්ථයෙන් හිතාගෙන හිටපු නිසා ඕක වැරදි මේක ලස්සනට ගැලපෙනවනේ කියලා ඒ විකෘතියට යනවා. ඔබ අහලා තියෙන්නේ දැන් අපි දන්නවා අනිත්‍යයි කියලා. බුදුරණවහන්සේ නිකන් අනිත්‍යයි කියන්නේ සංඛාරා අනිත්‍ය වශයෙන් ප්‍රඥාවෙන් දැකින් අපි ඕක බලන්නේ නැහැ. අනිත්‍ය කියන්නේ සංස්කාරයක ප්‍රඥාවෙන් දකින්න. අපි අනිත්‍යයි කියලා කතා කරනවා මොකද්ද? වෙනස් වෙන එක ඇහැට පේන, මනසට හිතෙන. දැන් මේක අපි කරන බුදුරන් වහන්සේ කිව්ව ඕක තමයි. අනිත්‍ය නිසා දුකයි කියනවා. දැන් අපි දුක ගන්න එපා වෙන එක. ඉතින් අසනීපයක් සූනාම කොහොමද දුක? ඒක සැපයි. ඔන්න අපි දාගත්ත අදහසට තව තරකයක් දානකො වැරදි. හරි ඉතින් ඒ කිව්ව දේ. ඒ අපි හිතාගත්තේ අපට හිතන දෙයක්. ඒකට අදාළව අන්න වෙනස් කරනවා. දැන් ඒ කරා මිනිස්සු යොමු වෙනවා. ඇයි මේ? බුදුරණවහන්සේ කිව්ව දේ ඉගෙන ගත්තේ නැහැ. බුදුරණවහන්සේ අනිත්‍ය දකින්න කිව්ව මොකද? සංස්කාරයේ කුමකින්ද? ප්‍රඥාවෙන්. දුක දකින්න කිව්ව කුමකද? සංස්කාරයේ කුමකින්ද දකින්නේ? ප්‍රඥාවෙන්. අපි දන්න දකින්න ඔක්කොම මනසට ආව සිතුවිලි. ඇහැට පෙනෙන රූප ඔස්සේ. බුදුරණවහන්සේ කිව්ව දේ නෙමෙයි. අපට උපදෙච්ච දෙයක්. දැන් මේක වැරදි කියලා තව තරක දාන. ඇයි මෙහෙම වෙන්නේ? අපේ අදහස වෙනස්. අපට සත්‍ය වන හැඟීම නෑ. සත්‍යට යොමු වන හැඟීම නෑ. මොකද තියෙන්නේ? සෝතාපන්න වෙන්න. මේ ශාසනයේ පින්වතුනි අපට තියෙන්නට ඕන මොනත් සිහියත් වීරියත් ඉවසීම ප්‍රධාන වශයෙන් ඔබ අහලා ඇති බුදුරුන්ගේ අනුශාසනාව. කන්ති පරමං තපෝ තිතික්ඛා නිබ්බානං පරමං වදන්ති බුද්ධා. ඉවසීමයි උතුම්ම තපස. ඉවසීම උතුම්ම තපස කියනකොට අපට හිතෙන්නේ මොකද්ද? අපට ගොරෝසු මට්ටමින් විතරයි හිතෙන්නේ කායික වේදනා ඉවසන එක. ඒකත් ඉවසීමක්. නමුත් තපස සම්පූර්ණ ඉවසීමක් එක කියන්නේ. දැන් කායික වේදනා ඉවසන ඕන තරම් අය ඉන්නවා. තපසෙන් විතරක් නෙවතු. මානසරේන පූජාව ඉවසන අය ඉන්නවා තපසෙන් තොරව. අපි අපිත් එක්ක ඉවසීමක් තියද බලන්නට. කලබල ඇති තැන ඉවසීම නැහැ. අපට සෝතාපන්න වෙන්න ඉලක්කයක් තියෙනවා. සත්‍ය හොයන්නට සිහිය නුවණ වීරියක ඉවසීම නැහැ. මොකද වෙන්නේ? කොහෙන් හරි එන දේක් පිළිගන්නවා. සත්‍ය හොයන්න අවශ්‍ය නැහැ. බුදුරණවහන්සේ මූලික ඉලක්ක මත හැරලා අපි ටයිටල් එකක් ගන්න හොයනවා. හැබැයි බාහිරට පේන නොවෙන්න පුළුවන්. සමහර අය කියනවා අපි බාහිරට කියන්න නෙමෙයි. හැබැයි කාටද? තමන්ට. තව කාටද කියන්නේ? හිතපන්නයි කියලා. තමන්ට සතුට වෙන්න. හරි මම සෝතාපන්නයි. බුදුරණවහන්සේගේ ධර්මයේ සම්පූර්ණ මත හැර අතහැරලා යන ප්‍රතිපදාවකටයි අද මේ බෞද්ධ සමාජයේ වුණා තියෙනවා. බලන්න බුදුරණවහන්සේ කසී භාරද්වාජ ආලෝක අංගුලිමාල ඊළඟට අපි දන්නවා චුල්ලපන්තක සාන්නාසි මේ ඔක්කොටම කියලා දෙන්නේ කොහොමද? සත්‍යයක් හොයන හැටි. සෝතාපන්න වෙන්න කිව්වේ නෑ. සත්‍ය දැකීමට දුන්න නිර්වචනය සෝතාපන්න බව. නමුත් අපි මොකද කරන්නේ? අපි ඒක අතහැරලා බුදුරණාසික සාසනය සම්පූර්ණයෙන් අතහැරලා වෙන මොකද්ද කරනවා? සක්කායදිට්ඨිය ප්‍රහාණය වීම තමයි මේ සෝතාපන්න භවයේ පතන් සත්‍ය දැකීම තුළ හම්බෙන මූලික දේ. මේ සඳහා ප්‍රතිපදාවක් බුදුරණාසික වෙන්නේ. සත්‍ය දැකීමේ මූලිකම පදනම තමයි සක්කාදිට්ඨි දුරවීමදී අනිත්‍ය දුක්ඛ අනාත්ම බවත් එක්ක මම කියලා ගත්ත දේ තුළ වැරද්ද. අපිට මේ ප්‍රතිපදාවේ ඉලක්කයට යොමු වෙනකොට සත්‍ය කරා යොමු වෙනකොට මම කියලා ගත්ත දේ තුළ වැරද්ද නම් හමු වෙන්නේ සත්‍ය දැකීමේදී. පටන් ගන්න තැන ඉඳලම මේ දහමට යොමු වෙනකොට ඇහෙන්න ඕනේ ඇහිච්ච දේ ඔස්සේ අපි යොමු වෙන තෝනත්ති කුමකටද? ඔන්නෝය සත්‍යයට. මම කියලා ගැනීම වැරදි. අපේ සත්‍යය නැති නිසා ඒ සත්‍ය කරා යමේ නැති නිසා අපි යන්නේ කමකටද? මාව සතුට කරන්න මොකකින්ද? සෝතාපන්න කරන. අපි යන ප්‍රතිපදාව සක්කාය දිට්ඨිය වැඩි වෙන නිවන් මගින් ඈත් වෙන සසර දික් වෙන ප්‍රතිපදාව. සත්‍ය වෙන එක නෙමෙයි. කොහෙන්වත් සතුට වෙන්න කැමති. ඒ වගේම තමයි මේ ආත්මයක් ඇති බව, කියන්නේ මම කියලා ගැනීමක් ඇති බව මේ සකස් වෙන ක්‍රියාවලිය තුළ. මේක තමයි වරද්ද. සකස් වෙන ක්‍රියාවලිය හරියට දැකපු තැනදී මම කියලා ගැනීම වැරදි කියලා යට අහුණා නම් අන්න යාට කියනවා සෝතාපන්නයි කියලා. එයා සෝතාපන්න වෙන්නේ මෙන්න මේක තමයි අනාත්ම භාවය. නැත්තම් අනාත්ම භාවයේ මූලිකම ස්වභාවය වන මේ සක්කාය දිට්ඨිය දුරු වීම. ඊළඟට තමයි අපි ධර්මය ඉගෙන ගන්නකොට දැන් අපි හිතන දේ තමයි මොනවා හරි ගන්නත්නම් හරි දැන් මට මේක තේරෙනවා. අපි එච්චරදම කැමති මොකක් කරන්නද? තමන් සතුටු කරගන්න. දැන් පංචස්කන්ධය කියනකොට අපි දන්නවා පංචස්කන්ධය. හැබැයි බලන් ගියාම අපි සිතුවිල්ලකින් දන්නේ. එහෙනම් අපි බලමු මේ කාරණා ඔක්කොම අන්තර්ගත කරලා මේ සූත්‍රයක් විග්‍රහ කරලා දෙන්න. අද සමාජයේ ගොඩක් වැදගත් සූත්‍ර කාරණාවක්. එක් අපි සත්‍ය හැන්දියම වෙන්නේ කොහොමද? බුදුරණන් වහන්සේගේ ශ්‍රාවකත්වයට යොමු වෙන්නේ කොහොමද? මෙන්න මේක ටිකක් තේරුම් ගන්න බලමු. ශ්‍රාවකත්වයට යොමුවීමට බුදුරණන් වහන්සේ පෙන්වන මූල ආරම්භය මොකද්ද? කල්‍යාණ මිත්‍ර ඇසුරේ ධර්මීය ඇහෙන්නට ඕන. ධර්මීය ඇහෙච්ච දැනදී යෝනිසෝ මනසිකාරී උත්පාද වෙනවා නම් අන්න ඒකට කියනවා හිරු උදා වෙන්න අරුණ ලැබුණා වගේ. හිරු උදා වෙන්න අරුණ ලැබුවොත් හිරු උදා වෙනවද නැද්ද? අනිවාර්යයෙන්ම තමයි. දහම ඇහිච්ච තැනදී යෝනිසෝ මනසිකාරී උත්පාද වෙනවා නම් සම්මා දිට්ඨියට පූර්වාංගය ආවා. එහෙනම් බලන්නට ඕනේ දහම අහනකොට අපිට මේ යෝනිසෝ මනසිකාරී උත්පාදේ යමක් හම්බුණාද? මේකට තව වචන තියෙනවා. පටිපුච්චාවිනීතා කියන්නේ තමා තුළින් ප්‍රශ්න කරමින් හික්මන එක. කොංවත්තෝති ආදිවාසී. ඊළඟට විචක්ෂණය, පරිවිමර්ශනය, විපරීක්ෂණය වචන ගොඩක් තියෙනවා. තමා තුළින් හොයන ගතිය ඇහුන දේ ඔස්සේ. දැන් අපි කැමති නේද ධර්මය ඇහුනහම තමන්ට තේරෙන බව ගලප ගන්න? කැමති නැද්ද? කැමති. ඒකෙන් අපි කැමතිය කුමක් කරන්නද? සක්කාය දිට්ඨිය පෝෂණය කරන්න. දැන් අපි කැමති දහම තේරෙන බව හිතා ගන්න. අපි කැමති ධර්මය අහන්නට පස්සේ මට මේක හොඳට තේරෙන බව වටහා හිතා ගන්න අපි කැමති. ඒ කියන්නේ මොකද්ද? මම කැමති සක්කාය දිට්ඨිය තව තවත් වර්ධනය කරගන්න. වර්ධනය කරගෙන නිවන් මගින් ඈත් වෙන්න සත්‍ය වෙනවද වහා ගන්න. ආරෂ්ඨාංග මාර්ගයේ අයින් වෙන්න කැමති. මොන එක මූලිකම තේරුම් ගන්න. දහම අහපු තැනදී ඔබ කැමති නම් මට මේක තේරුණා කියලා හිතාගන්න. එතනම තියෙන්නේ සක්කාය දිට්ඨිය වර්ධනය කරගන්න දහම් මගින් ඈත් වෙන්න තියෙන ප්‍රතිපදාව. එහෙනම් දහම අහපු තැන මොකද හම්බෙන්න ඕන නැති? දහම හරියට අහපු තැන හම්බෙන්න ඕන නැති මට තේරෙන්නේ නැහැ කියලා. මට වැටහෙන්නේ නැහැ කියලා. එතකොට යා මොකද කරන්නේ? තේරෙන්නේ නැත්නම් වැටෙන්නේ නැත්නම් මොකද කරන්නේ? තමාට මොකද තියෙන්නේ? අන්න ඇතුලේ විමසන්න ඕන බව හම්බෙනවා නේද? යෝනිසෝ මනසිකාරය කළ යුතු බව හම්බෙනවා. ඇතුළ යෝනිසෝ මනසිකාරය කියන්නේ බලෙන් විතර්ක කරන එකකට නෙමෙයි. ධර්ම අහපතන තමන්ට තේරෙන්නේ නැහැ කියලා, තමන්ට වැටෙන්නේ නැහැ කියලා හම්බ වීම තමයි ධර්ම මාර්ගයේ පළවෙනිම තැන. තේරුණා කියලා හම්බුණා නම් එයා අනිත් පැත්තටම යන්නේ.
තේරුම් නැහැ කියන වම්බෙච්ච කෙනා මොකද්ද කරන්නේ ඊට පස්සේ? අන්න තමා තුළින් විමසන්න පටන් ගන්නවා. එතකොට එහෙනම් මාර්ගයේ මූල ආරම්භය මොකද්ද? ඔය යෝනිසෝ මනසිකාරය පටිපුච්චා විහිතාගෙනගෙනනේ. එහෙනම් දහම ඇහිච්ච තැනදී එයාට තේරුමේ නැහැ කියලා හිතන්න වෙල වෙනවා නම් එයාට අන්න ධර්මය ඇහිලා. අන්න එයා සක්කාදිට්ඨිය බොරු කරන ප්‍රතිපදාවකට යොමු වෙන්න හදනවා. කාටද? තේරුම් නැති කෙනාට. තේරිච්ච කෙනාට නෙමෙයි. තේරුනේ මටනේ. තේරුනේ මට මොන ලාරුවෙන්ද? තමන් දන්න ටිකෙන් තේරුනේ. බුදුමහාසේ කිව්ව දේ මොකද්ද? තමන් දන්න ටික ඉක්මවන දෙයක්. එහෙනම් අහපු තැනදී තේරුනේ කාගේලාමෝටද? තමන්ගේලාමෝට. මේකට කියනවා සද්ධා, රුචි, අනුසව, ආකාර පරිත්‍යක්ක, දිටි විඥානකන්ති. දැන් අහපු ගමන් තේරුනේ ශ්‍රද්ධාවේ. අන්න බුදුරණවහන්සේ කවුරුහරි කියපු දෙයක් ගැළපුවා. අන්න තේරුණා. දැන් තේරුනේ මොකෙන්ද? ශ්‍රද්ධාවේ. ඊළඟට රුචිය. අන්න තමන් කැමති දෙයක් ඇහුණා. දැන් තේරුනේ රුචිය. ඊට පස්සේ ආකාර පරිත්‍යක්ක. තමන් කල්පනා කරන දෙයට ගැළපෙනවා. ඊළඟට අනුශ්‍රය අහලා දැනගත්ත දෙයකට අනුව. දැන් අද කල්පනා කරන ක්‍රමයේ විද්‍යාවත් එක්ක ගැළපෙනවනะ. නැත්නම් අපි දැන් හිතන හිතාගෙන අප ක්‍රමයට ගැළපෙනවනะ. ඊළඟට දිට්ඨි නිච්චාරකන් තමන් හිතාර දෘෂ්ටියට ගැළපෙනවා. මේ ඔක්කොම මොකද? සක්කාය දිට්ඨි එක්ක. බුදුරජාණන් කියන මේක ඉක්මවීමටයි අවබෝධය. එහෙනම් අපිට ප්‍රේරණේ කොහොමද? සද්ධා රුචි අනුසව ආකාර පරිත්‍යක්ක දිට්ඨි නිච්චාරකන්. ඒකම තේරිච්ච තැනදී මොකද වෙන්නේ? තම සක්කාය දිට්ඨිය. තේරුම් නැහැ කියලා හරියට හමුගෙනාට හම් වෙනවා. තේරුම් නැහැ කියන්නේ ශ්‍රද්ධාවත් එක්ක ගැලපුණේ නැහැ. රුචියත් එක්ක ගැලපුණේ නැහැ. අනුශ්‍රවයත් එක්ක ගැලපුණේ නැහැ. ආකාර පරිත්‍යක්ක ගැලපුණේ නැහැ. විදිනිච්ඡානකන්ත එක්ක ගැලපුණේ නැහැ අහපොදි. දැන් මේ දෙක ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මොකද දැන් එයා හොයන්නේ? අන නෝනති කෙනාටයි මේ දහම. අනිත් කෙනාට තැන්නේ ආයක තේරුන්නේ කියලා අතහැරලා දැන් මෝඩ කෙනා. මොන තියෙනගෙන අන්න ඔය පහට ගැලපෙන නැති තැනදී මොකද එයා කරන්නේ? එයා ඇතුලෙන් මේක මොකද්ද මේ කියන්නේ? අන්න නෝනින් විමසන්නියම වෙනවා. නෝනේ විමසීම නෙවෙයිද මේ ධර්ම මාර්ගයෙන් මුල ආරම්භය. එතකොට එයාට හම්බෙලාද මේ ධර්ම තේරුම් ගන්න මග නැද්ද? අන්න හම්බෙලා. එහෙනම් ධර්මයේ තේරෙන තැන හම්බෙන්නේ සද්ධාව කිය අනුසව ආකාර පරිත්‍යක්ක දිටි නිච්ඡානක්කන්ති එක්ක තමන්ට තේරුණා කියලා ගැළපීමට නෙවෙයි, ඒකට ගැළපෙන්නේ නැති බව හම්බ වීමෙන්මයි මාර්ගයට වැටෙන්නේ. එතකම් මාර්ගයට වැටෙන්නේ. දැන් සෝතාපන්නෙන් හොයන කෙනා ඕකට කැමති නෑ. සෝතාපන්නෙන් හොයන කෙනා ඕකට කැමති නෑ. එයා මොකටද කැමති? කොහොම හරි මාව සෝතාපන්න කරන ක්‍රමයක් හම්බෙනවට. හැ බුදුරණවහන්සේ ධර්මයේ මූල ආරම්භයෙන් මම කියලා ගැනීම වැරදි බව හම්බෙන එක. එහෙනම් අපේ ඉලක්කය තියෙනවා නම් සෝතාපන්න වෙන්න, දහම අහන එක සත්‍ය වෙන අදහස නෙවෙයි නම් ඉලක්කය තියෙන්නේ. ඒක න තම තමන් හිතා ගන්න තියෙන්නේ. මේක තව කෙනෙකුට කියන එකක් නෙමෙයි. තම තමන්ගේ හැඟීම් බලන්න සෝතාපන්න භාවයට නම් තාම අපේ අදහස තියෙන්නේ. නැත්තම් සත්‍ය වන්නද? සත්‍ය වන්න අදහස් තියෙන කෙනාට සත්‍යයයි හම්බෙන්නේ. මේ ලෝකයේ සෝතාපන්න කියලා දෙයක් හම්බෙන එකක් නැහැ. සත්‍ය හොයන කෙනාට සත්‍ය දැකීම දුන නිර්වචනයක සෝතාපන්න බව. ලෝකයේ ඇති දෙයක් නෙවෙයි. දැන් අපි ලෝකයේ තියෙන දේවල් හොයන්නේ දැන් ලෝකයේදී හම්බෙනවනේ. අපි ඉංජිනේරු කෙනෙක් වෙන්න ඉගෙන ගන්නවා, ඊට අදාළව හම්බ වෙනවා. ඊට පස්සේ ડોක්ටර් කෙනෙක් වෙන්න ඉගෙන ගන්නවා, ඊට අදාළව හම්බ වෙනවා. සෝතාපන්න වෙන්න කෙනෙක් හදුවට සෝතාපන්න කියලා දෙයක් ලෝකේ දෙයක් නැහැ. එහෙම තත්ත්වයක් නැහැ. ඒ නිසා හම්බන්නේ සත්‍ය හොයගෙන යනකොට සත්‍ය හම්බ වෙනවා. ඒ සත්‍ය හම්බෙච්ච කෙනාට සෝතාපන්නයි කියනවා. සෝතාපන්න හොයගෙන ගිය කෙනාට සෝතාපන්න හොයක් හම්බෙන්නේ නැහැ නේද කවදාවත්. සත්‍ය හොයන කෙනාට සත්‍ය හම්බ වුණාම අන්න එයාට දෙනවා, එයාට කියනවා සෝතාපන්නයි කියලා. එහෙනම් මූලික තම තමන්ගේ බලන කල්පනා කරලා කවදාවත් හොයාගන්න බැරි ඉලක්කයක්ද අපිට තියෙන්නේ? නැත්නම් අපිට තියෙන්නේ හොයාගත හැකි ඉලක්කයක්ද? හොයාගන්න බැරි ඉලක්කය මොකද්ද? සෝතාපන්න වීම. හොයාගන්න පුළුවන් ඉලක්කය මොකද්ද? සත්‍ය අවබෝධ වීම. සත්‍ය අවබෝධ ඉලක්කය තියෙන කෙනා සෝතාපන්න වෙනවා. සෝතාපන්න වෙන ඉලක්කය තියෙන කෙනා සසර ගමන් කරනවා. ඒක හොඳට තේරුම් ගන්න මේ ධර්මයේ මූලාරම්භයත් එක්ක. එහෙනම් බලමු අපි මේ ධර්මය අහනකොට ඔන්න දැන් මම පළවෙනිම කියලා දුන්නා සක්කායදිට්ඨිය ප්‍රහාණය කරන්න සත්‍ය වෙන ඉලක්කය තියෙන කෙනාට දහම අහපතනදිම මුලින්ම හම්බෙන්නේ මොකද්ද? තේරුන්නේ නැහැ කියන එක. ඉස්සලම හම්බෙන්නේ මොකද්ද? තේරුන්නේ නැහැ කියන එක. තේරුණා කියලා හම්බුණා නම් එයාට තේරෙන කොතනින්ද? තමන්ගේ සද්ධා රුචි අනුසව ආකාර පරිත්‍ථක දිටිනිච්ඡාණකන්ති එක. එහෙනම් එයාට දහම තේරෙලත් නැහැ. සක්කායදිට්ඨිය ප්‍රහාණය කරන මාර්ගය හම්බෙන්නේත් නැහැ. සසරමයි යන්නේ. ධර්මය අහපගෙන දරුවේ ධර්මය කියනකොට අපි සත්‍ය නැත්නම් මේ ලෝකෝත්තර මගේ ඉස්මතු කරනදී සත්‍ය ධර්මය කියන තැනදී තේරෙන්නේ නැහැ කියලා හම්බුණා නම් අන්න එයා හරියට දහම අහලා තියෙනවා. නුවණ කෙනා තේරෙන්නේ නැහැ කියලා හම්බෙච්ච නුවණ කෙනා මොකද කරන්නේ? අන්න තේරුම් ගන්න විමසනවා. එයාට දැන් හම්බුනේ අන්න ධර්ම ශ්‍රවණය එක්ක මොකද හම්බලා තියෙන්නේ නේද? අන්න යෝනිසෝ මනසිකාරය හම්බුණා. එදහා යෝනිසෝ මනසිකාරය හම්බෙන්නේ අන්න එයා තමයි සුතව ආර්ය ශ්‍රාවකෝ වෙන්නේ. සුතව ආර්ය ශ්‍රාවක වෙන්නේ ආර්ය ධර්මය අහම කෙනාට නේ. ඒකේ කාර්ය ධර්මය අහලා නැහැ. ආර්ය ධර්මය ඇහි කියන්නේ ඇහිලා කියලා කියන්නේ තමන්ට හැමතෝ වෙන්නේ. තමන්ගට ගැළපෙන දෙයක් නම් ඇහුනේ ආර්ය ධර්මෙ නෙමෙයි. ආර්ය ධර්මය අහම කෙනාට තමන්ට මොකද වෙන්නට ඕනේ? ඒ තමන් මෙච්චර කාලයක් ආවේ ආර්ය ධර්මයකද සසර ආවේ නැත්නම් අපට ගැළපෙන දෙයක අවිද්‍යාවෙන් සසර ආවේ? ඉතින් දැන් අහපු ගමකට දැන තැනදී අපට ගැළපෙනවා නම් මේක ඉතින් අපට නිදහස් වෙන්න පිළිහන්නේ. ඉතින් අපට ගැළපෙන දෙයක් නම් ඒ ධහම තුල හම්මුනේ. ඉතින් අතීතේ ඉඳලා අපි යාළ අපට ගැළපෙන දෙයකනේ. ඉතින් අපි නිදහස් වෙන්න එපා එහෙනම්. අපි නිදහස් වෙන්න එහෙනම් අප මෙච්චර කාලයක් කරගෙන ආපු දේ තුල වැරද්ද හම්බෙන්නට ඕන නැති. එහෙනම් ධර්ම ශ්‍රවණය තුළදී එයා සුතවත්තර ශ්‍රාවකෙක් වෙනවා නම් එදා මහා බුතනදීම සක්කායදිට්ඨිය ප්‍රහාණය වෙන්න අවශ්‍ය මූල ආරම්භය වන යෝනිසෝ මනසිකාරයේ උප්පාදේ විය යුතුමයි. එය උප්පාදේ වුණේ නැතිනම් එයා හරියට දහම අහලා නැහැ. එහෙනම් ධර්මය අහපු තැනදී බලන්න ඔබට තේරුණාද? නැත්නම් යෝනිසෝ මනසිකාරයක් අවශ්‍ය බව හම්බුණාද? හිතේ උත්තක් තියෙන බව හම්බුණාද කියලා. දැන් අපි දන්නවනේ වචන දෙකක් දන්නවා. මම ඔබට පෙන්වලා දෙන්නම් අපි කොච්චර මුලා වෙලාද කියලා මේ දේශනාව පාදක කරගෙන. මේ සූත්‍රය නම තමයි සප්ප සූත්‍රය. ඔබ සමහර විට අහලත් ඇති. ඒකමන්තන් නිසින්නෝකෝ ආයස්මා රාදෝ භගවන්තං විතදවෝච භාග්‍යතුන් වහන්සේ ළඟට රාද භික්ෂුවයි දෙල්ලා මෙහෙම අහනවා. සත්තෝ සත්තෝති බන්තේ උච්චති කිත්තාවතානකෝ බන්තේ සත්තෝති උච්චති. ස්වාමී සත්වයා සත්වයා කියන කොතකින් සත්වයා වෙනවද? ඔන්න දැන් බලන්න අපි හිතන් ඉන්න කාරණාත් එක්ක අද සමාජ දෘෂ්ටිත් එක්ක කොච්චර මේ දහම ගැලපෙනවද? අපේ දෘෂ්ටි වැරදි බව මේකත් එක්ක හම්බෙයි. දැන් අපි දන්නවනේ සත්‍ය පුජ්ජලි නැහැ කියලා. ඈ? අපි දන්නවනේ සත්‍ය පුජ්ජලි නැහැ කියලා. බලමු සත්‍ය පුජ්ජලි නැද්ද කියලා. දැන් බුදුරණවහන්සේ මේ කියන්නේ රාද භික්ෂුවට, කියන්නේ මේ සත්‍යයා කියන්නේ මොකද්ද කියලා අහනවා. මොන බුදුරණවහන්සේ දේශනා කරනවා. රූපේ කෝ රාදයෝ ඡන්දයෝ යෝ රාගෝ යා නන්දියා තන්න තත්‍ර සත්තෝ තත්‍ර විසත්තෝ තස්මා සත්තෝ ති උච්චති. මහණෙනි, රූපේ කෙරේ ඡන්දයක් රාගයක් තණ්හාවක් ඇද අන්න එයාට කියනවා සත්‍යයා කියලා එයාට විග්‍රහ කරනවා. වේදනා සංඥා සංකාර විඥාන මෙන්න පංචපාස්කන්ධය කෙරෙහි යම් රාගයක් ඡන්දයක් තණ්හාවක් ඇද එයාට කියනවා සත්‍යයා කියලා. එනකොට රූපය වේදනාව සංඥාව සංකාරය විඥානය කෙරෙහි තණ්හාව ඇති තැන ආසාව ඇති තැනට කියන මොකද්ද? සත්වයා. දැන් අපි ඉගෙන පොඩ්ඩක් විග්‍රහ ගන්න කලින් සරලව විග්‍රහ කරන්න. අපිට දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන වලට ආසාව තියෙනවද නැද්ද? ඈ? එතකොට සත්වයක් ඉන්නවද නැද්ද? ඉතින් අපි සත්වයක් නැහැ කියන්නේ කොහොමද? දැන් අපි කියනවා සත්‍ය පුද්ගලියෙක් නැහැලු. දැන් බුදුන් වහන්සේ දේශනා කරන මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන පංච පාස්කන්ධේට ආසාව තියෙනවද? සත්‍යා කියනවා. දැන් අපි තුල රූප වේදනා සංඥා සංකාර විඥානට ආසාව තියාගෙන අපි කියනවා සත්වයක් නැහැ, පුද්ගලියෙක් නැහැ. කාගේ දහමද? බුදුන් වහන්සේ දහම නෙමෙයි. ඉතින් බුදුන් වහන්සේ කියන්නේ ඉතින් වල අපි පටන් ගන්න මොකීරද යන්නේ? දහමේ කරලා යන්නේ, දහමෙන් ඈත් වෙන්නද යන්නේ? දහමෙන් ඈත් වෙන්න. මම මේක පෙන්වලා දෙන්නම් අපි කොහොමද මේකට තියෙන ඡන්දේ තියෙන්නේ කියලා. එහෙනම් දැන් අපි දන්නවනේ පංචමාස්කන්ධයක් තියෙනවා කියලා නේ. බලමු ඔබට පංචමාස්කන්ධය තේරෙනවද කියලා. මේ සූත්‍රයේ මේ කාරණා ටික බලලා අපි බලමු. ඊළඟට බුදුරණන් වහන්සේ දේශනා කරන මෙන්න මේ වගේ යම් කිසි විදිහකින් රාද පුංචි දරුවෙක් මේ වැලිගේවල් වැලිගේවල් හදනවා නේද? කෝම් පිට්ටුවේ මදන්නේ හැම මේ කෝම් පිට්ටුවේම ආසාවෙන්නේ ඒක පාවිච්චි කරන්නේ. යම් කිසි කෙනෙකුට ඒකට ආසාව දුර වෙලා නැතිනම් ඒකේ ආසාව තියනවා නම් අන්න එයා ඒක මම කියලා අරගෙන ලස්සන විග්‍රහයක් කියන අවිගත රාගෝවන්ති අවිගත ඡන්දෝ අවිගත ප්‍රේමෝ අවිගත පිපාසෝ අවිගත පරිලාහෝ අවිගත තණ්හා තාව තානි මෙන්න මේ කාරණා සියල්ල එයාට ආසාවත් එක්කේ වැලි ගෙවල් වලට ඇලුම් කරනවා. ඒවත් එක සෙල්ලම් කරනවා. ඒක ධනයක් කරගෙන ඉන්නවා. ඒක මම කරගෙන ඉන්නවා. ඒ කවුද? ඒ පුංචි ළමයි. යතෝක රාද කුමාරකෝවා කුමාරකාවා කුමාරිකායෝවා යම් කිසි කුමාරයෙක් හරි කුමාරිකාවක් හරි මෙන්න මේ සෙල්ලම් ගෙවල් කෙරෙහි තියෙන ඡන්දය දුරු කරාට පස්සේ ඡන්දය ප්‍රහාණය කරාට පස්සේ මොකද වෙන්නේ? අතකෝතානි මේ කට්ටිය මේ සෙල්ලම් ගෙවල් කෝම් පිටුවල් හදපු දේවල් හත්තේහිවා පාදේහිවා විකිරන්ති විදුමන්ති විදුංසෙන්ති මේ කොම්පිටු සෙල්ලම් බට්ටි ඔක්කොම විනාශ කරලා දානවා. එතකොට දැන් කොම්පිටු සෙල්ලම් බට්ටි කියලා දෙයක් තියෙනවද? ඔක්කොම විනාශලා ගිහිල්ලා. ඒ කොතනදද? ඡන්දේ දුරවෙච්ච තැනදී සෙල්ලම් බට්ටි නැත්තම් කොම්පිටු දේවල් නැහැ. ඡන්දේ දුරවීමත් එක්ක ඒ විනාශ වෙලා යනවා. විනාශ කරලා දානවා. එයා මේ කෝ රාද තුන්නේපි රූපං වික්‍රත. ඔබ ඒ වගේ රාද මේ රූපය විනාශ කරා. විසුරුවව දුරම දුරු කරව විදුමත විදංසත මේක ප්‍රහාණය කරන්න වේදනාව සංඥාව සංඛාරේ විඥානීය කෙරෙහි තියෙන ඒ ආසාව රාගයේ දුරු කරන්න ඒ විසුරුවල දාන්න තණ්හකෝ රාග නිබ්බාන රාග තණ්හා අවශ්‍ය වීමයි නිවන කියලා කියන්නේ. ඔන්න එතකොට දේශනාව ඉවරයි. අපි බලමු දැන් මේ කීයක අපිට තේරුණාද කියලා. දැන් ගොඩාක් අයට තේරෙන්නේ නැති නේ. බලමු ඔබට තේරුණාද කියලා. දැන් අපිට මේ ධර්ම අහපු තැනදී හම්බෙන්න ඕන මම කියවා මොකද්ද? යෝනිසෝ මනසිකාරය කියන යවන්නේ. දැන් බලන්න මේකෙදී නම් හරියට අහුවනම් දැන් අපට කුමක් ඇති යුතුද? ප්‍රශ්න ටිකක් එන්නට ඕනේ නේ තමාතුලින් හොයන්න. දැන් බලමු අපිට මේ ප්‍රශ්න ටික ඇවිල්ලා තියෙනවද? දැන් එකක් තමයි ප්‍රධානම කාරණාද පංචපාස්කන්ධය කියන එක. දැන් අපි හිතනවා තේරුණා කියලා ඔන්න පංචපාස්කන්ධය. අපි බලමු ඒක තේරුණාද කියලා. ඊළඟ කාරණාව තමයි සත්‍යා කියන්නේ කවුද? ඔන්න ඒක එකක් ගන්න තියෙනවා. අපි හැමෝම පිළිගත්ත අපට පංචපාස්කන්ධය කෙරෙහි රාගය තියෙනවා. එහෙනම් අපි කාටවත් කියන්න බෑ සත්වයක් නෑ, පුජ්‍යලයක් නෑ. මේ ලෝකේ පින්වතුනි කිසි කෙනෙකුට කියන්න බෑ. රහතන් වහන්සේට යෙදෙන්නේ නැති රහතන් වහන්සේට. එහෙනම් මේ ලෝකේ සත්‍යයේ පුජ්‍යලයක් නැති බව කාටවත් හම්බෙන්නේ නැහැ. රහතන් වහන්සේට යෙදෙන්නේ නැහැ. දැන් ඔන්න විසරුවාට පස්සේ පංචපාස්කන්ධය ඉක්මවුවාට පස්සේ ඒකන ප්‍රඥාක්තිය නැහැනේ. දැන් අප මෙතන ඉඳලා කියනවා සත්‍යයේ පුජ්‍යලයක් නැහැ කියලා. කොච්චර වැරදිද? මේ දහම ප්‍රායෝගික දෙයක්ද කල්පනා කරන විතරක්ද? දෙකෙන් අපි ගලපලා විතරක් හිතන දෙයක්ද? විතරකයකට විතරක් හිතන දෙයක්ද? ප්‍රායෝගික දහමක්ද මේ? ප්‍රායෝගික දහමන්නේ දැන් අපි වර්තමානයේ බලන්න අපට පංච පාස්කන්ධය එක්ක බලනකොට අපට ඒකට ආසාව ඇතිද නැතිද? ඇතේ තියෙද්දිම අපි සත්වයක් නෑ කියන එක කොච්චර විකෘතියක්ද? මේ දහමට කොච්චර ගැළපෙන්නේ නැද්ද? සත්‍ය පුජ්‍යලයක් නැහැ කියන්නේ. ඇයි අපටම රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ වල ඡන්දේ තියෙනවා? රාගේ තියෙනවා. තණ්හාව තියෙනවා. ඒ ඇචිතන සත්‍යයම ඉන්නේ. නමුත් අපිම කියනවා නෑ නෑ මෙතන සත්‍යයක් නැහැ පුජ්‍යලයක් නැහැ කියලා. අපි කාගේ දහමට ප්‍රතික්ෂේප කරේ? බුදුරණන් වහන්සේගේ දහම. කාගේ දහමට පිළිගත්තේ? තමන්ට හිතුණ කොහෙන් හරි අහපදයක්. දැන් මම ඔබට මුලින්ම ප්‍රකාශ කරා පසේබුදුරුන්ටත් මේ දහම කියන්න බෑ කියලා නේද? එහෙනම් පසේබුදුරයන් වහන්සේලා කියන්න බෑ නම් වෙන කවුද කියන්න පුළුවන්ද? එතකොට අපි මේ කාර්යගතනේ කියන්නේ නේද? ඒ විදිහට. මේ බුදුරණන් වහන්සේ කියපු දහම නෙවෙයි නම් කාගේදද? ඔන්න බලන්න අපි මෙච්චර කාලයක් අපිට හිතට එන එකේ දේවල් අපි කියනවා. එකේ කය කියපු දේවල් කියනවා. නමුත් ඒ ප්‍රායෝගික වලුත් අපි හිතන මෙහෙම දැන් මේක යෙදෙන්නේ මෙන්න මේ විදියට. ඒ තමයි දැන් ඔන්න අපි කියන සත්‍ය අපුජ්‍යලයා. දැන් අපි කියන මේ මේ කය, කයත් එක්ක ඔන්න මේක කේස් ලොම් නියදත් මේක අතහැර අතහැර යනවා. හරි. ඒකට ඔන්න මට ආසාව නැහැ. ඊළඟට ඔන්න ඇහැට පේන දේ ඔස්සේ එකක් බෙදලා බෙදලා බලනවා. ආයකට ආසාව නැහැ. මෙතන තියෙන්නේ මේ රූප ටිකක්, රූප කලාප ටිකක්, ධාතු ටිකක්, චෛතසික ටිකක් බෙදලා අයින් කරා. එතනත් නැහැ. දැන් මේ අපට එන එන හැම එකම බෙදලා බලනවා. බුදුල බලලා කියනවා මේකට ආසාව නැහැ මට. ඉතින් ආසාව නැති තැන මෙතන මේක සකස් වෙන්නේ නැහැ. අන්න සත්‍ය පුජ්‍යලයක් නැහැ. දැන් මේ බුදුල බලන්නේ කොහොමද? මනසයි අරමුණයි විඥානයයි එකතු වෙච්ච සිතවිල්ලකින් නේද අපි බෙදුවේ? මෙතන කෙස් ටිකක් විතරක් තියෙන රූප කලාප ටිකක්, චෛතසික ටිකක්, මෙතන මේ ස්පර්ශයෙන් හටගන්න ප්‍රමතුදී හටගත් එක තමයි උද්දෙන දෙයක්. මෙතන මේ ඇහෙනේ මෙන්න මේ ශරණ පාසා වෙනස් වෙනද මේක කොතනද ආවේ අපට? සිතරින් අපට සිතුවිල්ලක් එක්කනේ ලැබෙ මේ හිතන්නේ. විතරකයක් පුළුවන් සිතුවිල්ලකින් එහා විතරක කරනවා කියන්නේ සිතුවිල්ලක් එක්කනේ යන්නේ. එතකොට ඒක ඒක ඇති වෙන්නේ කොහොමද? මනයි ධම්මයි මනෝවිඥාන එකතු වීමෙන්. මහා අට්ඨපදෝම සූත්‍රය බුදුරණන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දේශනා කරනවා මනයි ධම්මයි මනෝවිඥාන එකතු වීමෙන් හට ගන්නවා මොකද්ද? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. එතකොට මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන හටගත්ත දේ අපි ඒක සතුටින් පිළිඅරන්ද තණ්හා කරලද නැද්ද? මොකද්ද හටගත්ත රූප, වේදනා, සංඛාර, විඥාන? ආ මෙතන රූප කලාප ටිකක් තියෙන. මෙතන මේ කෙස්ලොම් නියදත් ටිකක් තියෙන. දැන් සිතුවිල්ල නේද? චේතනාවක් සංඥාවක් නේ. ආ මෙතන මේ ඇහෙන් පේන දේ ශරණයක් පාසා වෙනස් වෙන දෙයක්. පරවතු බිය හතරක් ඉතුරු තුන උද්දන දෙයක් මොකද්ද මේ? චේතනාවක් සංඥාවක්නේ. එතකොට චේතනා සංඥාව හරිද? ඉතින් අපි චේතනා සංඥාව හරි කියලා දැන්නේ. දැන් අපි ඒක පිළිගත්තේ සත්‍යයේ පුද්ගලයක් නැහැ කියලා පිළිගත්තේ කොමක් එක්කද? අර රූපය, වේදනාව, සංඥාව, සංකාර, විඥානේ තණ්හා කරලා ඒකට. එතන සත්‍යයක් ඉන්නවද නැද්ද ඒ තණ්හා කරපු දෙයට? මම කියපු දේ ගැන හොඳට හිතන්න. ටිකක් තේරුම් ගන්න අමාරුයි. දැන් ඔබ කෙස් ටික නැත්නම් අපේ ඇඟ කොටස් කරලා බලනවා. ඒක රූප කලාප වශයෙන් උත් බෙදෙනවා. සිතරෙන් සිතුවිලි චෛතසික වශයෙන් උත් බෙදෙනවා. සුද්ධාස්තික වශයෙන් ඔක්කොම බෙදෙනවා. කනට ඇහෙන දේත් බෙදෙනවා. ඒක ස්පර්ශයෙන් හටගත්ත කියලා කියනවා. මේ නාම රූපය තුන රුද්ධ වෙනවා. කර්ණත බි හට අරගෙන දැන් ඒ ඔක්කොම අපට හම්බ වුණේ අපට මනසට ආව සුතුවිල්ලක් නෙමෙයිද? සිතුවිල්ලන්නේ ඒක ආවේ මනයි ධම්මයි මනෝවිඥාන එකතු වීමෙන් නෙමෙයිද? මනයි ධම්මයි මනෝවිඥාන එකතු වීමෙන් හටගත්ත දෙයට පංචපාස්කන්ධය කියලා නෙමෙයිද කියන්නේ? පංචපාස්කන්ධය. එතකොට මේ පංචපාස්කන්ධයේ සංඥාව, ඒ චේතනාව අපි හරි කියලා අරන්ද නැද්ද? ඉතින් හරි කියලා අරන්නේ අපි අර ඉදිරිය බෙදන්නේ. මොකද මේ චේතනාව? ආ මෙතන ප්‍රණවදී හටගත්ත නැති වෙන දෙයක් තියෙන්නේ. ආ මෙතන රූප කලාප ටිකක් තියෙන. අපි ඒක හරි කියලා. එතකොට මේ පංචපාස්කන්ධය සතුටින් පිළිඅරන්ද නැද්ද? තණ්හා කරලාද නැද්ද? තණ්හා කරලා නැද්ද? සත්‍යයක් ඉන්නවද නැද්ද? සත්‍යයක් ඉන්නේ නැද්ද? අපි සත්‍යෙන්නේ කියන්නේ. ප්‍රායෝගික වර්තමාන අවස්ථාවේම පංචපාස්කන්ධයල තණ්හා කරලා තණ්හා කරපු දැනට සත්‍යයක් ඇති වෙලා ඇතිවෙච්ච සත්‍යයක් කියන මහක් කියලාද? සත්‍යයක් නෑ කියලා. ඒක දෘෂ්ටියක්ද නැද්ද? දෘෂ්ටියක් නේ. වර්තමානයේම මට හම්බලා තියෙන පංචපාස්කන්ධයලම තණ්හා කරලා දැන් ඔන්න එතන මනයි දැන් මනුවිඤ්ඤාණ එකතු වෙමින් හටගත්ත රූපය වේදනාව දැන් වේදනාව අපට සැප වේදනාවක්නේ. ආ මට හොඳට තේරෙනවා කියන සැප වේදනාව. ඊළඟට සංඥා මොකක්ද අර ඒ බෙදලා බලන්න අර අපට දැන් අහපු සංඥා ටික රූප කලාප ටිකක් කියන සංඥා ටික චිත්ත සයිච්චික ටිකක් කියන සංඥා ටික ඊළඟට පෙරණතු බිය හට ගන්න පෙර ඉතුරුමැති නිරුද්ධ වෙනවා කියන සංඥා ටික ඊළඟට ඊට අදාළ දැන් චේතන ටික ඊළඟට ඒකට ආපු විඤ්ඤාණ. එතකොට දැන් මේ පංච පාස්කන්ධය හරිය කියලා අරන්ද නැද්ද? ඒක හතරෙන් පිළිගන්නද නැද්ද? එතකොට එතන සත්‍යයක් ඉන්නවද නැද්ද? ඒ සත්‍යයක් ඉන්නවනේ. වර්තමානයේ ප්‍රායෝගිකම සත්‍යයක් තමන්ට ඇති වෙලා ඇතුළේ සත්‍යය කියනවා නෑ නෑ සත්‍යේ පුද්ගලෙක් නේ. කොච්චර මුලාවක්ද? එච්චරද මුලාව. නමුත් අපි එතන හරි අවබෝධ වුණා. දැන් ඇයි මෙහෙම හිතන්නේ අපට? පංචපාස්කන්ධේ මොකද්ද කියලා හරියට තේරෙන්නේ නැති නිසා. පංචපාස්කන්ධේ මොකද්ද කියලා හරියට තේරෙන්නේ නැති නිසා මොකද වෙන්නේ? ඒක තමයි කරනවා. දැන් අපි දැක්කනම් පංචපාස්කන්ධේ හරියටම ඒ මනයි ධම්මයි මනෝවිඤ්ඤාණ එකතු වෙච්ච එකතු වීම හටගත්ත පංචපාස්කන්ධයට ආස කරයිද නැද්ද? හරියටම දැක්කනම් ආස කරන ප්‍රතිපදාවක් ඇති වෙන්නේ නැහැ. මොකද පංචපාස්කන්ධයේ සත්‍යය වෙන බින්දම සූත්‍ර දේශනා කරනවා. රූපය පෙනුමලයක් වගේ, වේදනාව දියබුලක් වගේ, සංඥාව මිරිඟුවක් වගේ, සංඛාරය කෙසෙල් ලරටුවක් වගේ, විඥාණය මායාවක්. ඔය ටික තමයි දන්නවා නේ. හැබැයි දන්නේ කොහොමද? මේ අර බාහිරට තියෙන දේ. ඒ කියන්නේ අපි දන්නේ ඔන්න ඇහැට පේනකොට අනේක ස්පර්ශයෙන් හටගත්තේ, අමතන පෙරමත බී හටගත්තේ දැක් ඉතුමක නිරුද්ධ කියලා. මෙතන මේ රූප කලාප ටික මෙතන හටගත්ත මේ රූපයේ පෙනුගුලියක් මේක දීබුල. හැබැයි අපි මේ කරන වැඩේ තුර මනයි දන්න මනෝවිඤ්ඤාණ එකතු වීමෙන් හටගනන් තියෙන රූපයේ පෙනුගුලියක් කියලා නැහැ. ඒ දුල හටගත්ත වේදනාව දීබුලක් කියලා නැහැ. ඒ සංඥාව මිදිකොක් කියලා නැහැ. ඒ සංඛාරේ කෙසෙල්ලරටුවක් කියලා නැහැ. ඒ විඤ්ඤාණේ මායාවක් නැහැ. ඒක මායාවක් නෙමෙයි. අපි හිතනදී ඒක ඇත්ත. දැන් බුදුරණවහන්සේක ධර්මයේ හොඳට හිතන්න වර්තමානයේ ප්‍රායෝගික දෙයක්. නිරුද්ධ වෙච්ච දෙයකටත් නෙමෙයි, නොබමිණිච්ච දෙයකටත් නෙමෙයි, වර්තමානයේ ප්‍රායෝගික දෙයක්. අපේ ප්‍රායෝගික දෙය බලන්න ඕනේ. දැන් ඔබ මේ මම දැන් මේ කෝප්පගෙන හිතනකොට ඔන්න මම හිතනවා ආ මේක ඇස රූප විඥාන එකතු වීමෙන් හටගත්තේ. ආ එතකොට මේ හටගත්ත රූපය මේ වගේ පෙනගුලිය. දැන් මගේ ප්‍රායෝගික අවස්ථාව කෝප්පේගෙන මම හිතන හිතවිල්ලගෙනද? එතකොට මම සත්‍ය දැකී උත් කෝප්පේද හිතන හිතවිල්ලෙක්ද? ඉතින් අපි දකින්නේ කෝප්පේකනේ. දැන් මේ කෝප්පේ වෙනගුලියක්, මේ කෝප්පේ හටගත් වේදනාව දිවි බුලක් වගේ, මේක සංඥා මිලිබක් වගේ. දැන් එතකොට ප්‍රායෝගික දැන් මොකද තියෙන්නේ? මනට ආව සිතුවිල්ලෙක් හොය. නමුත් අපි දැන් හිතනවා මේ නිවද්ද වෙලා ගියපු අර ඒ කාරණාවට ආ ඒක හත දැකලා හරි කියලා. ප්‍රායෝගිකව තියෙන්නේ මනයි ධම්මයි මනෝවිඥාණය. දැන් කරන වැඩි. ඒක සත්‍ය නෝනේ. ඒක සත්‍ය දකින්න බැහැ අපට. මට දකින්න බැ. මට මොකද්ද උප්පාඩු වුණට ඕන නැති. අන්න යෝනිසෝ මනසිකාරය. දැන් අපි කැමතිනේ තේරුණා කියලා ලකුණක් දීගෙන සතුටු වෙන්න. දැන් අපිට අර ටික තේරෙන්නේ නැද්ද? දැන් මේ කියනකොට ඔන්න කෝප්පිය වෙන ගුලියක් වගේ. දැන් අපේ ගමු කලට හැම શબ્දේ ආය શબ્දේට හටගත් රූප වෙන ගුලියක් වගේ, දීබු ගුලක් වගේ. දැන් මොකද තේරෙනව? අපි තේමගත හිතනවා. හැබැයි වර්තමානයේ ප්‍රායෝගිකව අපිට තියෙන සිදුවෙන ක්‍රියාවලිය අන්න අපි ඒක හැමම මුලාවෙන් අල්ලගෙන. දැන් වෙන ගුලියක් කියලා කියන්නේ මොකද්ද? වෙන ගුලියක් කියන්නේ හරයක් නැති දෙයක් නෑ. මෙතන මේ විග්‍රහ කරන ඔක්කොගෙම තියෙන්නේ හරයක් නැති බව විග්‍රහ වෙන්නේ පංචපාස්කන්ධි. ඒකත් එක තමයි මම කියලා නොගැනෙන්නේ. දැන් පෙනගුලියක් කියලා කියන්නේ වතුර මේ ඝට්ටනයක් කරනකොට හටගන්න දෙයක්. අපිට යමක් ඇති බව නෙපෙයි. හැබැයි එතන සකස් වෙච්ච බවක් නෙදි තියෙන්නේ. ඒ සකස් වෙච්ච දෙයට හේතුඵල හේතු ස්වභාවයක් තියෙනවා. ඒ සකස් වෙච්ච දෙයට ස්ථිරත්වයක් නැත්තම් හර බවක් නෙ. අපට ඒක හර බවක් ආපු තැනදී මොකද වෙන්නේ? ඇලෙනවද නැද්ද? ඒක ප්‍රවත්තමද නැද්ද? ඒක මම කරගන්නවද නැද්ද? මම කරගන්නවා. හර බව දැකපු තැනදී මම කරගන්න එක සිදු වෙනවා. අසයි රූපය විඥානය එකතු වීමෙන් හටගත් රූපය. දැන් අපට රූපය කියලා හම්බෙන්නේ තියෙන රූපෙනේ. තියෙන රූප හම්බෙන්නේ නැයි අපේ හේතුඵල ධර්ම දකින්න නැති නිසා අපට තියෙන රූපයක් තියෙන්නේ. හටගන රූපෙනේ. තියෙන රූප වෙන නිසා මේ තියෙන රූපය කෙරෙහි මම කියලා බැස ගැනීම තියමු වෙලා. ඉතින් මම කියලා බැසගත්ත නිසානේ අපිට මේක ඡන්දයකට ගිහිල්ලා හරවයක් හම්බෙලා තියෙන හරවත් බව. දැන් ඔබ හිතන්න මේ විදිහට ඔබට දැන් මාව පේනවනේ. ඔබට පේන්නේ මේ ස්වාමීන් වහන්සේ නමක් කියන හැඟීම එන්න නැත්තම් මේ පෙන ගුලියක් වගේ හලසුන් දෙයක් හිතේ දෙන්නේ සාමාන්‍ය ඇත්ත හරසුන් බවක් හම්බෙන්නේ නැහැ නේද? මේ හරසුන් බවක් හම්බෙනවා නම් ඔබ මං කියන දේ අහනවද? අහන්න දෙයක්වත් නැහැ නේද? අපි සිහිතුවට වැඩක් නැහැ. අපි හිතන එක නිකරන්නේ නේ. හිතන එක තව වැඩක්. හිතීම දැකීම නෙමෙයි. දැන් ඔබට මං කතා කරන දේ එක ඔබට හට ගන්න සංඥාව හරසුන් දෙයක් කියලා හම්බෙනවා නම් ඔබ මං කියන දේ පිළිගන්න ඔබට කරන්න දෙයක් නැහැ නේද? මම කතා කරනදී කනට එන ශබ්දයක් නේ මේක හරසුන් මේ සද සංඥාව මුදුරුවා බොරුවා ඔබට ඒක හම්බුණා නම් ඔබට මං කියන එකට තියනවද වැඩන්නේ එතකොට එහෙනම් ඒ බව අපට දකින්න බෑ අපිට කරලා තියෙන්නේ මොකද්ද යෝනිසෝ මනසිකාරය අපට හම්බෙන්නේ හරවත් දෙයක්මයි වර්තමානයේ ප්‍රායෝගිකව අපට හම්බෙන්නේ හරවත් දෙයක්මයි අපට කවදාවත් පෙනගුලියක් වන් රූපයක් හම්බෙන්නේ නැහැ අපි හිතනවා හිතන්නේ කල්පනාවෙන් විතරයි වේදබුලක් වන් වේදනාවක් හම්බෙන්නේ නැහැ අපට කවදාවත් මිදෙගුවක් වන් සංඥාවක් අපට කවදාවත් හම්බෙන්නේ නැහැ අපට කිසිල් නරටුවක් වන් චේතනාවක් කවදාවත් හම්බෙන්නේ නැහැ අපට මායාවක් වන් විඥානයක් කවදාවත් හම්බෙන්නේ නැහැ එහෙම හම්බ වුණා නම් පුතඥයම රහත් වෙනවා. එහෙනම් මම ඉඳලානේ මට හම්බ වෙනවා නම් රූපය පෙනගුලියක් කියලා. මට හම්බ වෙනවා නම් වේදනාව වේදුලක් කියලා. කියන හරසුන් බව වේදනාවේ. සංඥාව කියන්නේ මිලිගුවක් කියන්නේ වතුර නැතිද වතුර ඇති බව හම්බෙන එකනේ නේ. සංඛාර කියන්නේ කෙසෙල් අරටුවක් දැන් අපි අරටුවක් හොයනවාද කෙසෙල් ගහද? ලොකු මොඩකමක් නේ. නමුත් අපි ওই මොඩකම නේ. කෙසෙල් ගසන අරටුව යන්නේ නේ චේතනාවේ අපි අරටුව හොයනවා සත්‍ය හොයනවා අපි මායාවක් මැජික් එකක් දැක්කට පස්සේ අපි මැජික් එකක් කියලා හිතනවා නේ කනේ බොරුවක් ඒ කියන්නේ අමුත් අපිට බොරුවක් බව පේන්නේ දැන් අපේ ජීවිතය කියන්නේ මොල් පහට අහු වෙලාද නැද්ද අපිට තම තමන් මමත්වය හම්බ වුණා කියලා කියන්නේම අපි කවදාවත් රූපේ පෙනගුලියක් බව දැකලා නැහැ වේදනාව දීපුලක් බව සංඥාව මිදිකුවක් බව සංඛාරය කිසිල්ලරටුවක් බව විඥානීය මායා බව දැකලා නැහැ අපිට මේ පංචපාස්කන්ධ තේරෙලාද තේරෙලා නේ අපි නිකන් විතර කරනවා විතරයි ඉතින් තේරුණා නම් පංචපාස්කන්ධ ඔය බව පංචපාස්කන්ධේ ඒ ආකාරයට තේරුණා නම් ඇහැට පෙනෙන රූපය ඔස්සේ කනට හෙන ශබ්ද ඔස්සේ හටගන්න පංචපාදානස්කන්ධ මම කියලා ගන්නවද මේ ලෝකේ කාටවත් එහෙම ලෝකී පුද්ගලයෙකුට පංචපාස්කන්ධය වගේ හම්බෙන්නේ නැහැ පංචපාස්කන්ධය උපමාපා කාටද හම්බෙන්නේ මාර්ගයට කාටද හම්බෙන්නේ මාර්ගයට මට නෙමෙයි දැන් අර මටනේ හදා ඔයා ගන්න බෑ නේද දැන් අර මට ගලප ගන්න හදන්නේ මට ගලප ගන්න බෑ මටම හම්බෙන්නේ කවදාවත් කොච්චර හිතුවත් මට හම්බෙන්නේ මට ඒක හම්බ වෙනවා නම් මම ඉන්නේද්දිම සක්කායිතේ තියද්දිම කෙනෙකුට රහත් වෙන්න පුළුවන්. ඔක හම්බෙන්නේ මාර්ගයට. නිවන් දකින්නේ නිවීම කරා යමු වෙන්නේ මමද මාර්ගයේ සිඳ නිවීමට යමු වෙන්නේ. මාර්ගයෙන් නිවීමට යන්නේ මම නෙමෙයි. සක්කායිතේ ප්‍රහාර වෙන්නේ මාර්ගයට. මට හැබැයි කරන්න දෙයක් තියෙනවා. මොකද්ද මට කරන්න තියෙන්නේ? යෝනිසෝ මනසිකාරය අපි ඕකට එන්නේ නැහැ අපි එක්කම ගෙමුටි මොකදද සක්කාදීට කියන්නේ අපිට පංචපාස්කන්ධය උපමා පහ ප්‍රායෝගිකව තේරෙන්නේ නැහැ. මට තේරුණා නම් එයා මම කියලා ගැනීම ඔස්සේම සෝතාපන්නයිලු. හැබැයි මට තේරලා කියලා ගත්තේ අපි මනයි ධම්මයි මනෝවිඥානය එකතු වෙච්ච පංචපාදස්කන්ධ එකතු වෙන හැදෙනවනේ. මනයි ධම්මයි මනෝවිඥානය එකතු වෙන පංචපාදස්කන්ධ කැදෙනවනේ. ඒ හටගත්තු පංචපාදස්කන්ධයේ රූපය පෙනගුලියක් වෙලා නෙමෙයි, වේදනාව දීබුලක් වෙලා නෙමෙයි, සංඥා මිරිගුවක් වෙලා නෙමෙයි, සංකාර කෙසෙලරටුවක් වෙලා නෙමෙයි, විඥානයේ මායාවක් වෙලා නෙවෙයි අපට තේරලා තියෙන්නේ. දැන් හරියටම ලෝකහා ඔය පංචමාස්කන්ධ ඒ විදිහට දැක්කනම් මනයි ධම්මයි මනෝවිඤ්ඤාණ එකතු වෙලා හටගත්ත පංචපාස්කන්ධය එයාට හම්බෙනවද? පෙනුගුලයක් වගේ හම්බෙනව නම් එයාට ඒක හරවත් ගන්න පුළුවන්? හරවත් බව. දීබුලක් වගේ හම්බෙනවද? ගන්න බෑ. එහෙනම් මට මම ඉන්නේ සක්කාදිට්ඨිය තියෙද්දී, මම කියලා බැසගෙන තියෙද්දී මට දකින්න බෑ රූපයේ පෙනුගුලියක් බව. තාවපත්තකින් අපි හිතන කන්නේ කරන්නේ හිතනකොට ඔබන හම්බෙන පෙනගුලියක් වන් රූපේ ස්ථිරයි කියලා මම ඉන්නවා කියලා. හිතනකොට හම්බලා දීමූලක් වන් රූපය නෙවෙදනාව දීමූලක් නෙවෙයි ඇත්තමයි කියලා, මිරිගුවක් බඳු සංඥාව ඇත්තමයි කියලා හම්බෙලා, ධම්ම සංඥාව, ධම්ම සංඥා මිරිගුවද නැද්ද? නමුත් අපිට මිරිගුවක් කියලා නෙවෙයි. ඊළඟට ධම්ම සංචේතනාව කෙසෙල්වලටුවක අපි හිතනවා චේතනාව. දැන් ඔන්න අපි චේතනා පහල කරනවා මනසින්. මොකද්ද? ආ මෙතන මේ ඇහැට පෙනෙච්ච රූපය නැත්තම් මනසට ආව සිතුවිලි කොයි වගේද? ඒ චේතනා කෙසෙල්ලරටුවක් වගේ. එතකොට ඒ චේතනා කෙසෙල්ලරටුවක් වගේ කියන චේතනාව මොකක් වෙලාද? කෙසෙල්ලරටුවක් වෙලාද? නෑ. ඒ කෙසෙල්ලරටුවක් වෙලා නෑ. ඒක ඇත්තයි. දැන් ඔන්න අපිට දෙනවා මනසට ආව අරමුණ ඔස්සේ ඔන්න මේ පෙරණුකදී හටගත්ත මේ දෙයක් දැන් ඉතුරුමක නිරුද්ධ වුණා. මෙතන චෛසික ස්වභාවයක් තියෙන්නේ. මෙතන තියෙන්නේ මේ වගේ විඥානයේ මායාවක්. එතකොට විඥානයේ මායාවක් කියලා හම්බුනේ විඥානයක නෙමෙයිද? එතකොට ඒක මායාවක්ද? ඒක ඇත්තයි. වර්තමානයේ ප්‍රායෝගික වෙලා නැහැ. බුදුන් වහන්සේ දේශනා කරන්නේ විඥානයේ පිරිසිදු හොයන්න ප්‍රඥාව භාවිත කරන්න. ඔන්න බලන්න අපි කරන ප්‍රායෝගික ජීවිතේ විඥානයේ පිරිසිදු හම්බ වෙලා ප්‍රඥාව භාවිත වෙනවද කියලා. හැබැයි ප්‍රායෝගික අවස්ථාව හොඳට හිතන්න. ප්‍රායෝගික වර්තමාන අවස්ථාව ඇහැට රූපයක් පේනකොට අපි ඒ ගැන ඉමසනකොට එතන විඥානය අපට හම්බෙනවනේ නේ. ඒ විඥානය අපට හම්බුණා කියලා හම්බුනේ මොකකටද? මනෝ විඥානෙද නේ? එතන මනෝ විඥානේ පිරිස වර්තමානෙද කොට තියෙන්නේ? චක්කු විඥානේද මනෝ විඥානේද? මනෝ විඥානේ පිරිසට හොයලද නැද්ද? නෑ. ප්‍රඥා බහල් ගයලාද නැද්ද? නෑ. එහෙනම් බලන්න අපි කරන වැඩ පිළිවෙල අතර කොහෙන් ගියත් හැමදේම තියෙන මොකද්ද? සක්කාය දිට්ඨියනේ. එයි අපි පිළිගන්න කැමති නෑ යෝනිසෝ මනසිකාරය කිරීමයි සම්මා දිට්ඨිය මුල කියලා. අපි එච්චරට කැමති කුමක් කරන්නද? තේරුණා වැටහුණා කරන දේ හරියයි කියලා තමන්ට ලකුණ දීලා සතුටු වෙන්න කැමති. එච්චරට කැමති. මම මේ මොකක්ද දේශන කිව්වට මේ දේශනාව අපි නැහිලා යනකොට අහපාව මොකද තියෙන්නේ? අහපාව කැමති මේක කොහොම හරි මේක තේරුණ බව තමන්ට ලකුණක් දී ගන්න. එච්චරදම සක්කාය දිට්ඨිය. අපි කැමති නැහැ යෝනිසෝ මනසිකාරය උදා කරගන්න. මොකද මට කරන්න පුළුවන් එකම දේ යෝනිසෝ මනසිකාරය. මට කරන්න පුළුවන් දේ. මම යෝනිසෝ මනසිකාරය කරනකොට හම්බෙන්නේ මොකද්ද? මම වැරදි කියලා. මම වරදී කියලා අම්මලා දැනෙන තමයි දහම දකින්නේ. මම කියලා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචපාස්කන්ධයේ ආත්ම වශයෙන් යෙදීම වැරදි බව හම්බ වීමට තමයි සක්කාය දිට්ඨි දුරු වුණා කියන්නේ. එතකොට ඒකේ මූල ආරම්භය යෝනිසෝ මනසිකාරය. එතකොට එහෙනම් අපි මොන විදිහකට කල්පනා කරලා අපි මේ තේරුණ බවක් දාගත්තා නම් එයාට කවදාවත් එතනින් එහාට මොනවා හරි හොර කරයි පුරුදු කරයි. නමුත් බුදුරන් වහන්සේ පෙන්නපු බුදු කෙනෙක් පමණක් පෙන්නපු සත්‍ය කරා යොමු වෙන්නේ මේක පින්වතුනි පිළිගත්තත් නැතත් මේකයි සත්‍ය. අපි ඒක පිළිගන්න හැමතිත් නෑ. ඇයි? එච්චරටම සක්කාය දිට්ඨි. එච්චරටම කැමති තමන් සතුට වෙන්න. ඔබ අහලා ඇති බුදුරණන් වහන්සේ දේශනා කරනවා කෙස්රෝමයක් 100කට පරලා ඈතින් එල්ල එවෙන් එකකට විදිනවට වඩා අමාරුයි මොකද්ද? සක්කාය දිට්ඨි කඩන එක නේ. දැන් අපි මේ උදාහරණ පැත්තකින් තියමුකෝ කෙස්රෝමයක් 100ට පරලා එල්ලන එක. ටිකක් හිතන්න අර පොඩ්ඩක් ඈතකින් මේ වයර් කෑල්ලක් ඉල්ලලා අපිට ගලකින් ගහන්න පුළුවන්ද කියලා. වයර් කෑල්ලක් අර ඈතින් ඉල්ලලා ගලකින් ගහන්න පුළුවන්? අමාරුනේ. ඒ වයර් කෑල්ලක් කියලා වයර් කෑල්ලකින් ගහන්න පුළුවන්. කරන්න අමාරු වගේනේ. කෙස් ගහක් කියලා ගලකින් ගහන්න හිතන්නවත් බෑනේ. කෙස් ගහ කෙස් ගහකින් ගහන්න. කෙස් ගහ 100ට පරලා ඒකකින් විදින්න. ඒක ලේසි කියන බුදුරණන් වහන්සේ. මොකදද? සක්කාය දිට්ඨි කරන්නට වඩා ඒක ලේසි. සක්කාය දිට්ඨි කරුණටනවා බලන්න අපි මේක හිතන්නේ නැහැ. අපි දැන් බුදුන් වහන්සේගෙන් කට ගහලා අපි කියපු උදාහරණ වෙන්නේ නේද ඔය කියලා නේ. එහෙම උදාහරණ බුදුන් වහන්සේ දෙන්නේ. නමුත් අපිට අපි දැන් අපිට කවුරුහරි ටයිටල් එකක් දෙනවා අපි ඒකට යන්නේ නැහැ. ඇයි අපි මේ ලෝභසේ මානසිකාරය කරන්න ඕනේ වෙන්නේ? නෝනේ අමසන්දියන්නේ මේ පංචපාදානස්කන්ධය මොකද්ද කියලා හොයන්න යමු ඉන්නේ. අපි කැමති පංචපාස්කන්ධය මොකද්ද කියලා හොයන්න යමු නෙමෙයි. පංචපාස්කන්ධය මේකයි කියලා තේරුණා කියලා සතුටු වෙන්න. අපි කැමති මේකට. ඔන්න රූප වේදනා සංඥා සංකාර විඥානෙ මෙන්න මේකයි කියලා සතුටු වෙන්න කැමති. පංචපාස්කන්ධය මොකද්ද කියලා හොයන්න නෙමෙයි. බුදුරණවහන්සේ පෙන්වාදින් දුක පිරිසිදු වෙන්න. පංචපාස්කන්ධ සත්‍ය වශයෙන් දැක්කම මේවට කියන්නේ කවුරුද? සෝතාපන්නය. පංචපාස්කන්ධේ වෙනමයි දුක වෙනමයි දෙකක් නෙමෙයි. දැන් ඔබලම ජාති ජරා මරණ මේ ඔක්කොම දුකනේ. ඒකේ තව කොටසක් නෙමෙයි පංචපාස්කන්ධය කියන්නේ. සංකිට්ඨේන පංචපාස්කන්ධ හකොළවල මේ ඔක්කොගෙම ඒ කියන්නේ මේ ජාති දුක ජරා දුක මේ ඔක්කොම මොකද්ද? ඒ ඔක්කොම මට දුකක් ඇත්ත. හේතුඵල ධමයෙන් දකිනකොට මාර්ගයට හම්බෙන්නේ මොකද්ද? පංචපාස්කන්ධ දුක. ඒකේ උදාහරණයක් වෙනම කියන්නේ නැත්නම් ඔක අස්සිකාල්ලක් නෙමෙයි නේද? මඩ දුකක් ජාති ජරා මරණ ශෝක පරිද දුක් දෙනා සපයාස. හැබැයි ඒ කාරණාව සත්‍ය දකින තැනදී මාර්ගයට හම්බෙනවා යෝනිසෝ මනසිකාර උත්පාදයේත් එක්ක මොකද්ද? පංච උපාදානස්කන්ධ දුක කියලා. එහෙනම් රූපය පෙනගුලියක් බව, වේදනාව දිබුලක් බව, සංඥාව මිරිගුවක් බව, සංකාරයක සිල්ලරට ඔබ විඥානීය මායාවක් බව අපට ප්‍රායෝගිකව යෝනිසෝ මනසිකාර උත්පාදයක් හම්බෙන්නට ඕන. තේරුම බලක් නෙමෙයි. අපට ඇත්තටම තේරෙන්නේ නැහැ. අපට ඇත්තටම තේරෙනවා නම් තේරුම් ගැනීම කියන විතරක ඉක්මකොට යන්නේ. මොකද පංචපාස්කන්ධය කියන කාරණා සද්ධා රුචි අනුසව ආකාර පරිවිතක් දිටිනිච්ඡානක්කන්ති ඉක්මවන්නට ඕනේ. මේක දැක්කා කියන්නේ. අසරූපසේ විඥාන එකතු වීමෙන් හටගත්ත පංචපාස්කන්ධය දැක්ක කියන්නේ ශ්‍රද්ධාව ඉක්මවන්නට ඕනේ. රුචිය ඉක්මවන්නට ඕනේ. අනුස්රවේ ආකාර පරිවිතක් දිටිනිච්ඡානක්කන්ති ඉක්මවන්නට ඕනේ. දැන් අපි තේරුම් ගන්න හදන ওই පහත් එක නෙමෙයිද? කෙනෙක් තේරුණා කියලා හිතන්නේත් ওই පහට. කෙනෙක් තේරුම් නැහැ කියලා හිතන්නේ ඔය පහට. හැබැයි ওই දෙකම බුදුරණන් වහන්සේ වෙන මාර්ගය නෙමෙයි. තේරුණා කියලා හිතන සතුට වෙන එකනක්, තේරුම් නැහැ කියලා උත්සාහ නොවන කෙනක්. හැබැයි තේරුම් නැති කෙනාට මාර්ගය හම් වෙනවා. තේරුම් දෙන්නේ. ඒ තේරුම් කෙනාට තේරුනේ තමන්ගේ රාමුවටනේ. තේරුම් නැහැ කියලා හම්බුනේ තමන්ගේ රාමුවට තේරුම් නැති. තමන්ගේ රාමුවට තේරුම් නැති නිසාම මොලේ තියෙන කෙනා මොකද්ද කරන්නේ? තේරුම් ගන්න උත්සාහ කරනවා. අන්න යෝනිසෝ මනසිකාරය කරන උත්සාහ කරනවා. නමුත් අපි පින්වතුනේ කැමති තේරුම බව හිතා ගන්න. අපි කැමති තේරුණාට සතුටු වෙන්න. අපි කැමති නෑ යෝනිසෝ මනසිකාරය කරන්න යමක් උත්පාදේ කරගන්න. එහෙනම් දැන් බලන්න වර්තමානයේ ප්‍රායෝගිකව සිදුවෙන අවස්ථාවේ අපට පංචපාස්කන්ධය මේ ආකාරයට තේරුණාද නැද්ද කියලා. තේරුම් නැතිනම් අපට යෝනිසෝ මනසිකාරය කරන්න යමු වෙනවා. දැන් බලන්න ඔබ මේ කණින් අහගෙන ඉන්න ශබ්දය කණයි ශබ්දයි කණින් යන එකතු වෙන හටගත්තේ. දැන් ඔබට ඒක හම්බුණා වේදනාවක් සංඥාවක් ඔක නම් මූලික තේරුම් ගැනීම. ඒක මූලික හම්බුණා. දැන් ඔබ මේක වේදනා දීර්මුලක් බව සංඥාව මිරිගුවක් බව තේරෙන්නේ හොයන්න දෙලබෙනවා. හැබැයි හොයන්න දෙලබෙනකොට තමයි මානසිකාරය නිකරන්නේ. ඒ මානසිකාරය අතේ මූල වැඩෙන්න හේතු වෙනවා. ඒ යෝනිස මානසිකාරය. හැබැයි ඒක අවබෝධය නෙමෙයි. ඒක යෝනිස මානසිකාරයත් විතර්ක කිරීම විමසීම වැඩෙන්න හේතු වෙනවා. අන්න ඒක දිගට අපි කරනකොට කරනකොට අපිට නැවත නැවත හම්බෙන්නට ඕන මොකද්ද? අපි කොහෙන් හරි පංචෝපාදානස්කන්ධයක් මම කරගත්ත බව. හම්බවෙන නේද නැවත යෝනිස මනසිකාරයක් යොමු කරගන්න හදන්නේ? දැන් අපට හම්බුනේ නැත්තම් පංචපාස්කන්ධයට ආසාව තියෙන බව නැත්තම් මම කියලා ගත්ත බව හම්බුනේ නැතිනම් අපි යන නිගමනය මොකද්ද? තේරුණා කියලා? හැබැයි තේරුණා කියලා කියන නිගමනේ තාපත්තෙන් අහුවෙලා අපට ඒක හම්බෙලා නැහැ. මූලිකව යම් කිසි දෙයක් කරනවා ඒක ඇත්ත. හැබැයි අපිට අර ලොකු ප්‍රඥාවක් නෑ සත්‍ය ගන්න ඕන කියන්නේ. දැන් මුලින් අපට ඇහැට පේන දේ ඔස්සේ අපි හිම හිතන්න ඕනේ. හැබැයි හිතුව කියන්නේ තේරුණා නෙමෙයි. අපිට නැවත නැවත හම්බෙන්න තෝනේ මොකද්ද? මෙන්න මේ පංච පාස්කන්ධයක් මම කරගෙන ඉන්නේ මම. මම ඒක බහගෙන ඉන්නේ. මම තණ්හාවෙන් බැසගෙන ඉන්නේ පංච පාස්කන්ධයකට. අන්න ආයි හොයනවා. මොකද හැම වෙලෙම කරන්න තියෙන්නේ විඥානයේ පිරිසිදු හොයන්නේ. පංච පාස්කන්ධයේ පිරිසිදු හොයන එකයි හැම වෙලෙම කරන්න තියෙන්නේ. ඒක හැම වෙලෙම කරන්න යමෝන කෙනාට විතරයි. ඒ යෝනිසෝ මනසිකාරයට යොමු වෙච්ච කෙනාට විතරයි යම් කිසි දවසක සම්මා දිට්ඨිය උත්පාදයක් වෙන්නේ. හැබැයි මේ සම්මා දිට්ඨිය උත්පාදේ මේ ජීවිතේ යනවා කියන එක තියමු වෙන්න එපා. මොකද මට පුළුවන් දෙයක් නෙමෙයි කරන්නේ. කෙනෙක් කියනවා මේ ජීවිතේ. තව කෙනෙක් කියනවා තව අවුරුදු දෙකකින් තොරගෙ. තව කෙනෙක් කියනවා නෑ ඊළඟ ජීවිතේ. තව කෙනෙක් කියනවා මෛත්‍රී බුද්ධ ශාසනය. ඔක කාටද කියන්න පුළුවන්? අපි කරන වැඩේ කරන්නේ නැතුව වෙන ඉලක්කයක්. හරි වැඩේ හරියට කළොත් ඒ කරන වැඩේ හරිනම් එයා ඒ කරා කවදා හරියන්නේ නැද්ද? කරන වැඩේ හරි නැත්නම් ඒ කරා යන්නේ නේ. ඇයි අපි මේක හිතන්න කැමති නැත්තේ? අපි හැම වෙලේම ඉන්නේ පංචපාදානස්කන්ධයකට අහුවෙලා පංචපාස්කන්ධයේ මම කියලා අරගෙන. ඊළඟට අපේ තවහිතන දෙයක් තමයි මේ පංචපාස්කන්ධය කියලා ගන්නකොට පංචපාස්කන්ධය වෙනමයි මම වෙනමයි. නැහැ ඒකත් එක්කනේ අර පංචපාස්කන්ධර හිතන කර්මොත් එක්ක අපිට ගැළපුණා කියලා තියෙන්නේ. මේ පංචපාස්කන්ධය වෙනම මම වෙනම. මම පංචපාස්කන්ධය වම් කරගන්නේ නැහැ. මම පැත්තකින්දලා අර පංචපාස්කන්ධය වම් කරගන්නේ නැහැ. එකටම සක්කාය දිට්ඨිය පංචපාස්කන්ධයක් අපි තේරුම් ගන්න හැම වෙලෙම ඇහැට පේන රූපේදී අපි මනිනේ අපට ගෝචර දෙයක්. මම ඒ උදාහරණය කියන්නම්. දැන් අපි දන්නවා නේද මේ ලෝකයේ පිළිබඳ ලෝකේ කතා කරාම අපට හම්බෙනවා නව සත්තාවාසාවලදී තිරිසන් නිරේ ප්‍රේත ආදී ලෝකත් මනුස්ස ලෝකයක් දිව්‍ය ලෝකයක් එවැගේම බ්‍රහ්ම ලෝකවලදී රූපාවචර අරූපාවචර සහ ආසන්න සත්‍ය අපිට මේ විදිහට හම්බ වෙනවනේ. එතකොට මේ ඔක්කොම හම්බ වුනේ ලෝකයටද නැත්නම් ලෝකෙන් ඈතර වීමටද? ලෝකයටනේ. මේ සියලු දේවල් හම්බුනේ ලෝකයට. දැන් ලෝකයේ තුරදී විවහාර වෙනව නේද අරූප සමාධියට රූපේ නැහැ. අරූප සමාධිය විදර්ශනා කරන්න කියන්නේ මොකද්ද? වේදනා සංඥා සංකාර විඤ්ඤා. ඒකමයි අරූප කියලා කියන්නේ. ලෝකයේ තුලදී පැනවීමේදී හම්බ වෙනවා මොකද්ද? අසඤ්ඤ සත්වලට මොකද්ද අසඤ්ඤ සත්ත්ව කියන අර්ථකතනේ? සංඥාව නැහැ. ඒතර කතා කරන්නේ රූපය විතරයි. මේක ලෝකේ හම්බෙච්ච දෙයක්ද ලෝකෙන් විතර වෙලා හම්බෙච්ච දෙයක්ද
ලෝකේ
දැන් ඔකත් පංචපාස්කන්ධ විග්‍රහයක් නෙවෙයි හම්බෙලා තියෙන්නේ පංචපාස්කන්ධ විග්‍රහයක් වගේ ඒකම හම්බෙලා දැන් ඒක හම්බෙලා තියෙන ලෝකෙද විතර වෙලාද ලෝකෙට මූලපරියාය සූත්‍රයේ බලලා ඇති එකේ තියෙනවා ඔය ලෝක ගැනම කියලා අපත්‍යඥයාට තියෙන්නේ ලෝක ගැන මොකද්ද මඤ්ඤණාවක් නේ දෘෂ්ටියක් ඇති බව සේක කෙනාට මාමන්නේ විදාරයක් එක තාතන් වහන්සේට නමන්නේ එතකොට එහෙනම් අසඤ්ඤ කියන විවහාරේ රූප විතරයි ඒක පුතඥයාටද රූප විතර හම්බුනේ සේකැලද රහතන් වහන්සේටද පුතඥයාටනේ අරූපය කියලා කියන්නේ රූප ඇතුළු වේදනාඥ සංකාර විඥාන විතරයි ඒක පුතඥයාටද නිවරදී කියලා හම්බුනේ සේකැලද රහතන් වහන්සේට පුතඥයාටනේ හොඳ හිතන්න ඔය කියපු කාරණාව දැන් අසඤ්ඤ සංඥාව නැති බව හම්බුනේ පුතඥයාට අරූපය රූපණක බාහමනේ පුතජය. ඒක වැරදි නේද ලෝක? දැන් ඉන්න තැනදී වැරදි නේ. එතකොට දැන් අසඤ්ඤය කියලා මනිනේ අරූප කියලා මන්නේ දැන් අපිට මම අරූපයක් දැන් මොකද මේ? අර අපි පිළිපැලක තියනවාද කතා කරන්නේ මේක ප්‍රායෝගික දෙයක් නේ. මොකද අරූපයක මම සම්මතුණා කියන. දැන් මේ අරූපය බව මට හම්බ වුනේ රූප නැති බව. වේදනා සංඥා සංකාර විඥාන විතර කැටි බව හම්බ වුනේ මටද අතන් මේ කෝපයේ දිසනා තියෙන පොතටද මොකද ගමුනේ මටනේ එතන මට කොට නැති දෙයක් නේ එතන මට නම් කොට නැගුණේ අන්න පුතඥ කෙනාට මම ඇති බවනේ හම්බලා තියෙන්නේ මොකකද පංච උපාදානස්කන්ධය තුල මම ඇති බවේ හම්බවීමත් එක ගොඩනැගිච්ච ලෝකයක් මොකද්ද අරූපය ඔන්න හොඳට හිතන්න දැන් පටිච්ච සමුප්පාද ධර්මයේ කියන්නේ මොකද්ද හේතුඵල ධර්මනේ හේතුඵල ධර්ම හොයා ගන්නකොට මොකද්ද හම්බ වෙන්නේ අනිත්‍ය බව දුක් බව අනාත්ම බවනේ එතකොට පංචපාදානස්කන්ධ ක්‍රියාවලිය නාම රූප ක්‍රියාවලිය කියන්නේ නිකන් ලේබල් කිරීම කරලා නැත්නම් හේතුඵල ධර්මයකටද හේතුඵල ධර්මයේ පංචපාස්කන්ධේ රූප වේදනා හඤ්ඤ සංකාර විඤ්ඤාණ කියන පහේම අර්ථය ගත්තොත් ඒ අර්ථය හම්බෙන්නේ හේතුඵල ධර්මත් එක්කනේ කියලා අනිත්‍ය දැකීමත් එක්කනේ. එයා හම්බ වෙන තැනදී රූපය වේදනාව සංඥාව සංකාර විඤ්ඤාණ අර උදාහරණ පහත් එක්ක හම්බුනොත් ඒ හම්බුන හේතුඵල ධර්මදනේ. එතකොට මම කියලා යෙදීම යෙදෙනවද? යෙදෙන්නේ නැහනේ. යෙදෙන්නේ නැති තැනදී මේ ලෝකේ පනවගත්ත දෙයට ලෝකේ හම්බෙච්ච දෙයට නේද අර නොයෙන බව හම්බෙන්නේ අරූපය කියලා පනෝගත්ත සමාපත්තියක් හම්බ වුනේ මේ පංචපාස්කන්ධ ක්‍රියාවලිය මුදකපු නිසානේ මුදකීමට නේ හම්බුනේ එතකොට අරූපය කියන්නේ ලෝකේ දෙයක් නෙමෙයිද දැන් මෙතන මට මේ කෝප පේනවා දැන් මට කෝප තියනවද නැද්ද තියනවා එතකොට මේක මට කෝප්ප කියන්නේ හම්බලා තියෙන්නේ මට මම මේකට රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා දා ගන්නවා නමුත් මට කෝප්පෙන්නේ ඒ වගේ අරූප කියන්නේ මොකද්ද ඒ වගේ දෙයක් සත්‍ය දකිනකොට ඒ අරූපය තුළ තියෙන සත්‍ය භාවය අදහම් වෙන්නේ අසත්‍ය භාවයත් අසත්‍ය භාවයන්නේ එතන හටගත්ත හේතුඵල ධර්මෙන් හේතුඵල ධර්ම දකින්න ternary ඔන්න පටලවා ගන්න එකයි පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය දකින්න කොට එතන නාම රූප විඥාන ක්‍රියාවලිය පංචපාස්කන්ධ හට ගන්න හැටි දකින්න කොට එතන මම කියලා යෙදීම හරි බව ගන්නවද වැරදි බව ගන්නවද වැරදි බවනි හම්බෙන්නේ මම කියලා යෙදීම වැරදි බව හම්බෙනවා නම් මට හම්බෙච්ච දේ හරිද වැරදිද වැරදිනේ මට හම්බෙච්ච දේ හරි වෙන්නේ මම කියලා ගත්ත හරි බවත් එක්කනේ ඒතකොට අරූපය හම්බ වුනේ මටද නැද්ද මට හම්බුනා නම් මම කියලා ගැනීම හරි නිසානේ මම හරි කියලා ගත්තේ අනිත්‍ය පරිසම්පාය දැකලාද නැද්ද නෑ එහෙනම් අරූප දින ලෝකෙද නැද්ද ඉතින් අපි ඇයි එහෙනම් අරූප දින කාරණා පරිසම්පද ගලපන්නේ බලන්න කොච්චර විකෘතියක්ද මේ මම කියලා නොවේදෙන බවක් පරිසම්පාද විග්‍රහ කරපු කාරණාවට ලෝකයට අපි මේක ගලපන්නේ යනවා එතකොට දැන් අපට තේරෙන්නේ ඒකත් ලෝකේ දැන් ලෝකේ විග්‍රහයන්නේ අරූපය කියන්නේ බුදුරන් වහන්සේ දුන්න දෙයක් නෙමෙයි නේ කරුණ ටික නේ. දැන් අරූපයක් හදේ බුදුරන් වහන්සේද? මේ ලෝකේ අරූපයක් ගෙනල් අරූප බ්‍රහ්ම ලෝකයක් ගෙනාවා බුදුරන් වහන්සේ. අසංග බ්‍රහ්ම ලෝකයක්. ඒක අරූප බ්‍රහ්ම ලෝකයක් කියන එක ලෝක ස්වභාවයනේ. ඒක වේදනා සංඥා සංකාර විඤ්ඤාණ විතරක් කියන ලෝකයක්. ඒක බුදුරන් වහන්සේ කරපු වැඩක් නෙමෙයි. ලෝකේ පැවැත්ම. එතනක් තියෙන්නේ මොකද්ද? පංච ප්‍රාස්කන්ධ ක්‍රියාවලියක් බව දකින්න. ඒ පංච ප්‍රාස්කන්ධ ක්‍රියාවලිය හම්බ වෙන්නේ මටද? එහෙම නැත්නම් මාර්ගයටද?
මට.
ඒක මේක සත්‍ය දකින පංච ප්‍රාස්කන්ධ ක්‍රියාවලිය මාර්ගයට හම්බ වෙන්නේ. අතන හම්බුච්ච වේදනා සංකාර විඤ්ඤාණ හම්බුනේ කාටද? ඒක මට. දැන් අපිට මේ හම්බ වෙන පංච ප්‍රාස්කන්ධේ මටද හම්බ වෙන්නේ මාර්ගයටද? දැන් මටනේ හම්බ වෙන්නේ. අපි අර වචන දෙකකින් මේ පංච පාස්කන්ධය කියවට අරූප ලෝක කෙනාට හම්බෙන වේදනා සංඥා සංකාර විඥාන හම්බුනා වගේ තමයි. මාර්ගයට හම්බෙච්ච පංච පාස්කන්ධය නෙමෙයි. අසඤ්ඤ කෙනාට රූප හම්බෙන්නේ නැහැ. අසඤ්ඤ කෙනාට සංඥාවක් හම්බෙන්නේ නැහැ රූපේ හම්බෙලා. ඒක හම්බුනේ අසඤ්ඤ ඉන්න කෙනාටනේ. ඒකෝ එයාට ඒක හම්බෙලා තියෙනවා. හැබැයි එතන තියෙන්නේ පංච පාස්කන්ධ ක්‍රියාවලියද නැද්ද? පංච පාස්කන්ධ ක්‍රියාවලිය බුද්ධලියුත් නෙමෙයි හම්බෙන්නේ. බුද්ධලියකට හම්බෙන්නේ කොහොමද? මනයි ධම්මයි මනෝ විඤ්ඤාණ එකතු වීමෙන් හටගත්ත පංච පාස්කන්ධය දීමූලක් මිලිගුවක් කිසිල් අරඩුවක් මායාවක් වෙන්නේ. දැන් අසඤ්ඤ හරි අරූපය හරි කියන්නේ මනයි ධම්මයි මනෝ විඤ්ඤාණ එකතු වෙලා හටගත්ත දේ නිවැරදිව කියලා හම්බුච්ච එකක් නෙමෙයිද? එතකොට ඒ හටගත්ත පංච උපාදානස්කන්ධේ පෙනගුලියක් නා වේදනාව රූපය පෙනගුලියක් නා වේදනාව දීමූලක් නා සංඥා මිරිගුවක් නා සංකාර කෙසේ නරට වන්න විඥානීය මායාවක් නම් අරූපය කොහොමද තියෙන්නේ? අරූපය ස්ථිර කරගන්නේ කොහොමද? එතකොට එතන අරූපය කියලා ගත්ත ඒ ස්කන්ධ කියලා අපට හම්බෙච්ච කාරණාව හම්බුනේ මනලම් මන විඥාන එකතු වීමෙන් හම්බෙච්ච දෙයක් කියලාද? නේ මට හම්බෙච්ච දෙයක්. මනලම් මන විඥාන එකතු වීමෙන් හටගත්තු දෙයක් කියලා හම්බුනොත් මම කියලා ගැනීම වැරදි කියලා පංච උපාදාන ස්කන්ධේ ක්‍රියාවලියක් හම්බෙන්නේ. හැබැයි පෙනගුලියක් වගේ දියබුලක් වගේ මිලිගුලක් වගේ කෙසලකටක විඥානයක් මායාවක් වගේ දෙයක් හම්බෙන්නේ. ඒක මාර්ගයට. හැබැයි අරූපේ හම්බුනේ මට. ඔන්න දැන් බලන්න මේ කියපු කාරණා තුළ තේරුම් ගන්න හිතන් තේරුණාද දැන් හිතන්න දෙයක් හම්බුණා. හිතන්න දෙයන්නේ අන්න මාර්ගයට වෙන තැන. දැන් අපි හිතන්නේ අපිට පංච මාස්කන්ධේ තේරුණා කියලානේ. ඒ පංච මාස්කන්ධේ තේරුනේ මේ අපි නිකන් දාගත්ත ලේබල් එක. මම ඊයාලා උදාහරණ ගත්තේ. අරූප සමාධිය ඉන්න කෙනාට වේදනා සංඥා සංකාර විඥාන හම්බෙන්නේ. ඒක තමයි පැනවීම. ඒක හම්බුනේ එයාට. හැබැයි මේ වේදනා දීබුලක් කියලාද? දීබුලක් නම් ඒක අල්ලගෙන ඉන්නේ නෑනේ. ඒ සංඥාව මිරිගුවද්ද? මිරිගුවන්න ආරෝපේ ඉන්නේ කොහොමද? ඒ සංඥාව කිසෙල්ලරටුව චේතනා කිසෙල්ලරටුවද්ද? කිසෙල්ලරටුවක් නෑ. ඒක පවත්න්නේ කොහොමද? ඒ විඥානේ මායාවක්ද? මායාවක් නම් ඒක පුළ ඉන්න බෑ. එහෙම නොවෙච්ච නිසානේ දෙක ඉන්නේ. එහෙනම් මේක පුජ්‍යලයට හම්බෙච්ච දෙයක්. අන්න පුජ්‍යලයට හම්බෙච්ච පංචේ පාස්කන්ධ. මේ පුජ්‍යල පංචේ පාස්කන්ධයක් හම්බෙන්නේ නැහැ. මොකද හම්බෙන්නේ? වේදනා සංඥා සංකාර විඤ්ඤාණ අපට පංච පාස්කන්ධයක් හම්බ වෙනවා. මොකද අපට රූපාවචර ලෝකෙත් අපි රූපත් එක්ක ඉන්නේ. ඒක හම්බෙන්නේ මොකට? අතනත් හම්බෙන්නේ ආකාශයෙන් ආකාසානංචයට ඉන්න කෙනාට. හැබැයි බුදුරමහස්සේ හේතුඵල ධර්මයෙන් පෙන්නපු උදාහරණ තුන ඉස්මතු වෙන ඒ පංච පාස්කන්ධ ක්‍රියාවලිය හම්බෙන්නේ කාටද? මගට. ඒක හම්බෙන්නේ මගට. දැන් අපි මෙතන මේ කෝපය තියනවා කියලා ගත්ත කාරණාව මෙන්න මේ පංච පාස්කන්ධයෙන් කියලා ඉස්සෙල්ලා මම තේරුම් ගන්න දෙයක් තියෙනවා. ඕක තේරුම් ගත්ත කියලා මාර්ගයට ගියේ නෑ. අපි ඒකයි වැරදි වෙන්නේ අපට. ඒක අපි තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලා. ඒක මාර්ගය නෙමෙයි. හැබැයි ඊට පස්සේ අපට එහෙම තේරුම් අරගෙනම විමසන්නේමක් හම්බෙන්න ඕනේ. ඒ විමසන්න දේ හම්බෙනවා කියන්නේ මොකද? උදාහරණ පහ හොයන්න පටන් ගන්න වෙනවා. ඒක හොයන්න පටන් ගන්න තැනදී අන්න යෝනිසෝ මනසිකාරය කරන්න යොමුවෙච්ච තැනදී මොකද වෙන්නේ? යෝනිසෝ මනසිකාරය කරනකොට හම්බෙන්නේ සම්මාදිට්ඨියද නැද්ද? අන්න සම්මාදිට්ඨිය. යෝනිසෝ මනසිකාරය කිරීමෙනුයි සම්මාදිට්ඨිය හම්බෙන්නේ. පටිපුච්ඡා විනීත කොන් අත්තෝති. මෙහි අර්ථය මොකද්ද? මෙන්න මේ කරනකොට සම්මාදිට්ඨිය හම්බ වෙනවා. අන්න සම්මාදිට්ඨිය සම්මාදිට්ඨියටයි මේ පංචපාස්කන්ධයේ රූපයේ පෙන ගුලියක් වේදනාව දියුබුලක් මගේ පංචපාස්කන්ධයද මට පෙනෙච්ච රූපය දැන් අර කොච්චර හිට බලන්නේ ඇහැ රූප විඤ්ඤාණ එකතු වුණාට පස්සේ කෝපය කියන එක මට හම්බෙච්ච දෙයක් නෙමෙයි හම්බෙන්නේ මට හම්බෙච්ච දෙයක් හම්බෙන්නේ අපි හිතනවා තව තවත් පෙන ගුලියක් කියලා හැබැයි එතනත් වර්තමානයේ ප්‍රායෝගිකව තියෙන්නේ මොකද්ද අහුවෙලාමයි එතකොට එහෙනම් බලන්න දැන් මෙතන විග්‍රහ කරලා පෙන්නනවා මේ සත්‍යා සත්‍යා කියලා. අපි සත්‍යයෝද නැද්ද? අපි සත්‍යයෝ. බලන්න අපි සත්‍යයක් නෑ, පුජ්‍යලයක් නෑ කියලා කොච්චර බොරුද කිවි. ඒක විශාල බොරුවක්. ඒ අපි මෙච්චරදම් පංචපාස්කන්ධයට ආස කරද්දි මම කියලා අරගෙන රූපයට, වේදනාවට, සංඥාවට, සංකාරයට, විඥාණයට වර්තමානයේ මම කියලා අරගෙන මෙච්චර අපි ආස කරද්දී අපි කියනවා සත්වයක් නෑ, පුජ්‍යලයක් නෑ කියනවා. බලන්න බුදුරණවහන්සේගේ දහම කොච්චර ඈතද? ඒ ප්‍රායෝගිකව මේක හිතලනේ. අපි බලන්න ඕනේ එහෙනම් සත්වයක් නෑ, පුජ්‍යලයක් නෑ නෙමෙයි. මේ සත්‍යය පුජ්‍යලය හැදුන කොහොමද කියලා. ඒ අපිට ඇත්තම මේ සත්‍ය පුජ්‍යලයක් ඉන්නේගෙන මේක හැදුනේ කොහොමද කියලා බලන්න ඕනේ. අන්න හැදෙන හැටි හොයනකොට පංචපාස්කන්ධය ගැන හොයන්න වෙනවා. පංචපාස්කන්ධය ගැන හොයනකොට අන්න එතන තමයි හරියටම හම්බෙන්නේ මේ රූපය පෙනගුලියක් වගේ. පෙනගුලියක් වගේ නම් රූපය, ඒ රූපයට මම කියලා දාගන්න හම්බ වෙනවා. එතන මම කියලා යෙදීම හරියද? මම කියලා යෙදෙන්නේ නැහැ. පෙනගුලියක් නම් රූපය. වේදනාව රූපයක් වගේ නම් මම කියලා යෙදෙන්නේ නැහැ. මේ ඔක්කොම තියෙන්නේ හේතුඵල ධර්මයෙන් සකස් වෙන යම් කිසි ක්‍රියාවක ප්‍රතිඵලයක්. පෙනගුලියක් කියන්නේ වතුර නම් තියෙන දෙයක් නේ අපිට පේන. පෙනගුලියක් කියන්නේ ඒ වගේ යම් ක්‍රියාවෙන් හටගත් දෙයක්. දීපූලක් කියන්නේ ක්‍රියාවෙන් හටගත් තියෙන දෙයක් නෙමෙයි දීපූල කියන්නේ. වතුර නම් තියෙන දෙයක්. හම්බුන උදාහරණ ටික පුදුර වෙනවා. සංඥාව කියන්නේ මිරිගුව. මිරිගුවක් කියන්නේ තියෙන දෙයක් නෙමෙයි. කෙසේ ගහසේ අරටුවා. කොහෙද තියෙන්නේ? මායාව. බලන්න මේ මේ කියපු කාරණා ඔක්කොම තියෙන්නේ. සියලු උදාහරණ හැම එකම තියෙන්නේ අර්ථ ශූන්‍ය බව. ඒ බව දැකපු තැනදී ඒකම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති කියලා දෙනවා. මෙතන මම, මෙතන මගේ, මෙතන මට අයිති කියලා දෙනවා. ඊ දන්නේ නැහැ. හැබැයි ඒක මම ඉඳලා වෙන තැනකයක් එහෙම නෙමෙයි. දැන් ඔහොම කියනකොට අපට හිතෙන දේ සමහර විග්‍රහත් යනවා එහෙම. අපට ඇහැ කන නාසය දිව කය ඔස්සේ ඕක ටිකක් හරි වගේ හැම වෙලා. හැබැයි මනයි ධම්මයි මනෝ විඥානය එකතු වෙලා මේ කරන වැඩේ ප්‍රායෝගික වර්තමාන වැඩේ තුල ඒක හම්බෙලා නැහැ. ඒ හම්බ වුණේ නැහැ කියන්නේ අපිට අනිත්තර හම්බෙලක් නැහැ. කල්පනාවක් විතරනේ. ඒක අපිට ගැලපුණා විතරයි. දැන් අපිට එහෙම තේරුමක් කියලා හම්බුනවා නම් සද්ධාරුකී අනුසව ආකාර පරිවිතක්ක විදිනිච්ඡානකන්තෝට ගැලපුවා විතරයි. ඒකට අහු වෙලා තේරෙන්නේ නෙමෙයි. මොකට අපි එතන තේරුණා කියලා. කොච්චර මුලාවකට ගිහිල්ලද? ඇයි මේ මුලාවට ගිහින් තියෙන්නේ? අපි ඇතුලේ තියෙන හැඟීම මොකද්ද? සෝතාපන්න වෙන්න ඕනේ. අපි ඇතුලේ තියෙන හැඟීම රහත් වෙන්න ඕනේ. අපි ඇතුලේ තියෙන හැඟීම මට කොහොම හරි හොඳ රැකවරණයක් දෙන්න ඕනේ. අපි ඇතුලේ නැහැ හැඟීමක් මොකද්ද? සත්‍ය හොයන්න ඕනේ කියලා. සත්‍ය ඒක අවංකව ඇතුලෙම තියෙන්නේ. මං කීවට ඔක බලෙන් ඇති කරගන්න බෑ. ඒක තින් කාලයක් ටික 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 ගිහිල්ලා ඇති කරගන්න ඕනේ ඒක. තෝ බලෙන් ඇදෙන්නේ කොහින්දතර මම හම්බ වෙනවා සත්‍ය වශයෙන්ම අපිට හැඟීමෙන්ම තියෙන සත්‍ය ගන්න කියලා මේ තේරුණා කියලා කොහොම සතුටු වෙන්නේද සතුටු වෙන්නේ යොමු වෙන්නේ නෑ ඒ සත්‍ය ගන්න හැම තැනකම යොමු වෙන බහල ඇති බුදුන් දේශනා කරනවා අමෝස ධම්මං නිබ්බාණං මොසානවන එකම දේ නිවනයි නිවනයි මුසාවක් නොවේ ඉතින් අය මොකද අල්ලගන්න යන්නේ එහෙනම්? දැන් මුසාවන්නේ නිවරණ, අපි මොකද අල්ලගන්න යන්නේ? මුසාවන්නේ අපි දාගත්ත මුසාවන්නේ. එයි සත්‍ය හොයන ඉලක්ක නැති නිසා දැන් සෝතාපන්න කෙනාට සත්‍ය හොයන්න ඕනද නැද්ද? හොයන්න ඕන නේද? අනාගාමී කෙනාට, අරහත් මාර්ගයෙන් කෙනාට. ඉතින් හැමෝටම සත්‍ය නම් හොයන්න තියෙන්නේ. ඒ ස්වභාවයට නොගියපු කෙනාට කොච්චර සත්‍යයක් හොයන්නේ නැද්ද නේ? සෝතාපන්න කෙනා සත්‍ය නම් හොයන්න තියෙන්නේ. මොකද කෘත්‍ය කරන්න තියෙන්නේ යාටනේ. සෝතාපන්න වෙන්න සක්කායදිටිය ප්‍රහාණය කරන්න කොච්චර දයක් කරන්න තියෙනවද? අපි හැම වෙලේම සක්කායදිටිය ප්‍රායෝගිකව තියෙන්නේ බැසගන්න ඒකට යොමු වෙන ගැටි. ඒකයි මෙච්චර කාලයක් සසර ආවේ. අනන්ත අප්‍රමාණ කල සසර ආවේ. අපට මේ තේරෙන විදිය විග්‍රහයක් තව කෙනෙකුට කියලා දෙන්න අපට අමාරුද නැද්ද? දැන් අපිට සාමාන්‍යයෙන් තේරෙන වචන ටිකක් කියලා දෙනකොට මේ විග්‍රහය දෙන්න බෑ නේ. බුදුරණහන්ගේ විග්‍රහයක් දෙන්න බෑ. වචන ටික දැන් අපි හිතමු මේක තව වෙන විදියකට අපි විග්‍රහ කරනවා කියලා. ඒ විග්‍රහය කාවේද එතකොට? බුදුරණහන්සේ කිව්ව දෙයට ඉහා අපට තේරෙන විදිහින් විග්‍රහ කරනවනේ. එතන කවදාවත් ධර්මය හම්බෙන්නේ නැහැ. එයා එතනින්ම ප්‍රතික්ෂේප කළා බුදුරණහන්සේ. ඒ බුදුරණහන්සේ පොඩි අඩුවක් කියලා තියෙනවා. මොකද්ද? ඊට වඩා සරලව මේක පොඩ්ඩක් දෙන්න හැකියාව තියෙනවා. නම් බුදුරණහන්සේ ඇත්තට තේරෙන්නේ නැහැ. මට ඊට වඩා තේරෙනවා. බුදුරණහන්සේට කටේරිච්ච දැන් මට තේරෙනවා. මට ඊට වඩා සරල කරලා මේක දෙන්න පුළුවන්. සද්ධාවත් එතන අයින් වෙලා මාර්ගය ඇත්ත එක. යම් කෙනෙක් බුදුරණහන්සේ පෙන්නපු ධර්මයේ ඉස්පෙල්ල කරවස් කරනවා නම් එයාට මුලින්ම නැති මොකද්ද? ශ්‍රද්ධාව. ඊළඟට එයාට තේරෙලා නැහැ. එයා කොහොමද සත්‍ය දැකම වුණාට ඔය දෙන්න ක්‍රමයක් නැන්නේ? තමන්ට කියවන්නේ දෙන්න. ඒ බුදුරජාණන් කියපු වචන හැරෙන්නේ. දැන් මෙතන අපි දැන් මේ රූප ධාන්‍ය සංකාර විඥාන කියන පහේ බුදුරජාණන් උදාහරණ පහ හැරෙන්නේ. වෙන උදාහරණයක් දෙන්න බෑ. මොකද අපි මොකෙන් ගියොත් අපි යන්නේ තියෙන දෙයකට. තියෙන දෙයක් බෙද බෙදා බලන්න යන්නේ. එහෙනම් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදාන ස්කන්ධය අපි හැම වෙලෙම තණ්හා කරලයි තියෙන්නේ. මම තණ්හා කරන්නේ නැහැ කියලා ඔන්න ඇහැ කන නාසය දිවකය අතහරිනවා. ඔන්න අපි හිතමු යම් කෙනෙක් සමාධිය වඩන්න යනකොට ඉස්සල්ලාම අතහරිනා මොකද්ද? කාමයන් අතහරිනවනේ. ඒතකොට කාමයන්ට තණ්හාවක් තියෙනවද නැද්ද? නෑ. අතහැරලානේ කාම ඡන්දය අතහැරියා. එතකොට කාමයේ ඡන්දය අතහැරියේ තව දෙයක් අල්ලගන්නද නැද්ද? එහෙනම් කාමය නම් වූ ඇතිදී තුල මම කියලා මම ගොඩනගාගත්ත පංචපාස්කන්ධයක් කියන දෙකයි ආසාව අතහැරේ. නමුත් හේතුඵල ධර්මයෙන් සකස් වෙන පංචපාස්කන්ධයට ආසාව දුර්වලද නැද්ද? නෑ. ඇයි අල්ලගෙන ආපු 15 වෙනි ධ්‍යානෙ? ඉතින් 15 වෙනි ධ්‍යානෙ පංචපාස්කන්ධ සකස් වීමද නැද්ද? ඉතින් ඒක අල්ලගෙන ඒක හරිය කියලා අල්ලගෙන ඒකට ඡන්දේ පිහිටවාගෙන අර කත හැරි. හැබැයි ඒක අතහැරියා. එතන අතහැරියේ මට හම්බෙච්ච දෙයක්. පළවෙනි ධ්‍යානයේ වැරද්දක් හම්බුණා. ඊට වඩා වුණනකොට ඒක අතහැරියා දෙවෙනි ධ්‍යානෙ. දැන් දෙවෙනි ධ්‍යානෙ හරිය නිසා නෙමෙයි අර කත හැරි. දෙවෙනි ධ්‍යානෙ හරි. තුන්වෙනි ධ්‍යානෙට ගියා. හතරවෙනි ධ්‍යානෙට ගියා. ආකාසානං ඡායතනෙට ගියා. ඒතර අර ඔක්කොම වැරදි හැබැයි. ඊළඟ වැරදියේ ඊට වඩා ප්‍රණීත මට හරිය දෙයක් හම්බුණා. මනයි දම්මයි මනෝ විඤ්ඤාණ එකතු වෙලා ඊට වඩා හොඳ දෙයක් හම්බුණා. අර දෙවරදී. එතකොට මට පංච භාස්කන්ධයේ රාගය තියෙනවද නැද්ද? රාගය තියෙනවා. මම යම් කිසි දෙයක රාගය දුරු කරා. ඒක දුරු කරේ මම යම් කිසි දෙයක. හැබැයි දැන් වර්තමානයේ මට ආකාසාරංචයතන රාගය. ඊළඟට විඤ්ඤාණංචයතන රාගය තියෙනවා. එතකොට මොකද්ද විඤ්ඤාණංචයතන ඉක්මනකොට නත්ති කිංචි. දැන් නත්ති කිංචි කියලා ගත්තේ මේ භෞතිකේ නෙමෙයි මනසට ආව අරමුණක් සියුම් වෙලා මොකක්වත් නැහැ. නිකන් හිතන එක නෙමෙයිනේ. නැත්ති කිංචි යන්න එයාට යම්කිසි අත්දැකීමක් වෙන්නට ඕනේනේ. කිසිවක් නැති බව භෞතිකයත් ඉක්මවුවා මානසික අරමුණ චිත්ත තයිසික බෙද බෙදා බලලා මොකක් හරි කමකින් කිසිවක් නැහැ මෙතන. නැත්ති කිංචි කිසිවක් හම්බෙන්නේ නැහැ. ඒකේ භෞතිකේ නෙමෙයි. මොකද භෞතිකයෙන් ඉක්මවන්නේ කාමයන්ගේ ඉක්මවුවට පස්සේ පළවෙනි ධ්‍යානයත් භෞතික ඉක්මවලානේ. එතකොට රූපාවචර සමාධියේ හතරම ඉක්මවුවට පස්සේ රූපය කියලා මනසින් ගන්න කිසි දෙයක් නැහැ. ඒකත් ඉක්මවුවා. එහෙනම් ආකාශය අනන්තයි විඥාන අනන්තයි ඒ ඔක්කොම එක නත්ති කිංචි කියලා කියන්නේ අපිට මේ නිකම්ම හිතන එක හිතලුවක් නෙමෙයි. නත්ති කිංචි බව තමන්ට හම්බවල කිසිවක් නැති බව. කිසිවක් නැති බව නම් මු පංච පාස්කන්ධ ක්‍රියාවලියක් තියෙනවා. බලන්න අහුවේ. එතකොට මේ කිසිවක් නැහැ කියලා සමාලෝචන ගත්තේ පංච පාස්කන්ධයේ රූපේ වෙන ගුලියක් වේදනා එහෙම හිතලා තෙන්නේ නැති. ඇයි දැන් කිසිවක් නැහැ කියලා හරයක් නැති බව හොයාගෙන යන්නේ? එතකොට නිකන් නත්තිකින් දිගට හම්බෙන්නේ නැන්නේ. අන්න. එතකොට නත්තිකින් කි බවත් ඊළඟට යට හම්බ වෙනවා. එතනත් යමක් තියෙනවානේ. නත්තිකින් කි බවත් තියෙනවා. ඒක ලොකු වුණා. ඊළඟට යන්නේ අල්ලන දෙයක් නැහැ. ඇත්තෙත් නැහැ. නැත්තෙත් නැහැ. ඕක විතරයි අල්ල ගන්න තියෙන්නේ. ඒකත් එතන මොකද සකස් වීම? එතනත් මේ පංචපාස්කන්ධ ක්‍රියාවලිය සකස් වීම. හැබැයි යාගේ සංඥාව ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ. ඇත්තත් නැත්තෙත් නැත්තක එයා ඉන්නවා. මොන ප්‍රතිපදා පොදුකල එන තැන්. ඔය ප්‍රතිපදාම තමයි අද බුදුරණවහන්සේගේ වචන පාවිච්චි කරලා වෙයි ඕකට යනවා කියලා ලක්යක් නෙමෙයි තියෙන්නේ. ඔය බුදුරණවහන්සේගේ පංචපාස්කන්ධ වචන, පටිසම්පාදේ වචන, ධාතු වචන, ඊළඟට තවත් ටිකක් ඉහාටගේ වචන භාවිතා කරලා අපි පුරුදු කරනවා. යමක් ඒ පුරුදු කරන දේ තුල ලැබෙන අත්දැකීමත් ඔය අත්දැකීමම තමයි. එතනින් එහා දෙයකට මට යන්න බෑ. මට යන්න පුළුවන් උත්පරිම දේ තමයි මේව සංඥා නා සංඥායතනෙට. මට යන්න පුළුවන් නම් අපිට සෝතපන්න වෙන්න යන්න ඕන නම් සෝතපන්නින් දැන් අපට යන්න බෑ. අපට බෑ යන්න පුළුවන් ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ කියලා දෙයක. ඒ නිසා සෝතාපන්න ඉලක්කය තියාගත්ත කියලා නම් කවදාවත් යන්න බෑ. ඇත්තෙත් නැත්තෙත් නෑ ඉලක්කය තියාගෙන කොහොමවත් යන්න පුළුවන් නැතින. ඒක තමයි උඩරිම යන්න පුළුවන්. සත්‍ය වෙන ඉලක්කය තිබ්බොත් විතරයි එයාට සත්‍ය දකින්න පුළුවන්. සත්‍ය දැකපු දෙයට දෙන නිර්වචනයකුයි. මොකද ඒ කාලේ කවුරුත් දන්නේ ඒ කාලේ කිසි කෙනෙක් දැන් අපි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. සෝතාපන්න කියලා දන්නේ නෑ. ඊදම්ම ඉපබෝගිනෝට කියමු දෙ දැක්කා. සෝතාපන්න කියලා දන්නේ නෑ. කතරපාය යන්නේ නැහැ කියලා යන්නේ නැහැ. දර්ශනයක් ඇති වුණා. අපිට ඉන්නේ ඕනේ එච්චර දෙයක්. දර්ශනයක් ඇති වෙන්න ඕනේ. මොකක් හරි මනසට මායාවක් කරන ආ මේක නේ සෝතාපන්න බව. ආ මෙතන නේ සක්කාය දිට්ඨි දරන්නේ. එච්චරට සතුට වෙන්න කැමති. එච්චරට සක්කාය දිට්ඨිය වර්ධනය කරගන්න කැමති. එච්චරට මේ සත්‍යෙක් පුජ්‍යලෙක් එක ජීවත් වෙන්න කැමති. හැබැයි අපි බොරුවක් කරනවා. මොකද්ද සත්‍ය පුජ්‍යලෙක් නැහැ කියලා බොරුවක් කරනවා. ඒක බොරුවන්නේ. ඒ සත්‍ය පුජ්‍යලෙක් ඉන්නේ නැද්ද? නැහැ කියන එක බොරුවක්ද නැද්ද? ඉන්නේ නැද්ද නැහැ කියන එක බොරුවක්ද නැද්ද? බොරුවක් නේ. සත්‍ය පුජ්‍යලෙක් ඉන්නේ නැති නැහැ කිය අපි බොරුවක් කරනවා. ඉතින් ඒ නිසා අපි හැම වෙලෙම යොමු වෙලා තියෙන්නේ බොරුවකට, මොසාවකට. මෙන්න මේකෙන් ඉක්මෙන්දයි බුදුරන් වහන්සේගේ ධර්මයේදී. එහෙනම් අපි බලන්නට ඕනේ පංචපාදානස්කන්ධේ අපට චන්දරාගේ දරුණාන දුර වෙන්නේ එහි තියෙන සත්‍ය දැක්ක තැනදී. සත්‍යකමද්ද අනිත්‍ය ලක්ෂණය. අනිත්‍ය ලක්ෂණයෙන් සකස් වෙච්ච දෙයට කියනවා පංචපාස්කන්ධේ. ඔන්න ති ලක්ෂණේ හම්බෙන්න හැටි. සබ්බේ සංඛාරා අනිච්චා සංඛාර අනිච්ච කියලා හම් වෙන්නේ සකස් වීමක් එක්ක හම්බෙන්නේ. දැන් සංකතයේ සංස්කාරය ලක්ෂණ ලක්ෂණය සංකතෙන් අපි සංකරන. මේ සකස් වෙනවා කියන අර්ථයත් එක්ක. එතකොට මේ සකස් වෙනවා කියන කාරණාවත් එක්ක හම්බුනා මොකද්ද? පංචපාස්කන්ධේ. අනිත්‍ය නිසා දුකයි කියන්නේ ඒක. ඇයි? ස්ථිර නැති බව හම්බුනේ සංස්කාරයක. හේතු බලව හම්ෙන් හටගත්තේ. ඒ හටගත්ත දේ කොයි වගේද? වෙන ගුලියක් වගේ. දී බෝලක් වගේ. මිරිගුවක් වගේ. කසිල්ලරටුවක් වගේ මායාවක් වගේ. එතන ඒ තමම යේසුස් නමස්ම කියලා ගැනීම සුදුසුද? සුදුසු නෑ. අන්න සක්කා දිට්ඨි වැස ගන්නේ නෑ. ඒ විදිහට සංස්කාර අනිත්‍ය දැකපු තැනදී ඒකම තමයි දුක. දුක කියනකොට දැන් අපි හැම වෙලෙම මගේ දුකට යන්නේ. මගේ දුකක් කියන්නේ ආත්මයත් එක්කනේ. මෙතන සංඛාර දුක්ඛය පංචපාද කන්ද දුක්ඛා ඒකට බුල නිර්වචනේ. ඒතර හටගත් පංචපාද කන්ද නැද්ද? ඒකනේ හටගත් හේතු බල දහම. ඒ හටගත් පංචපාද කන්ද ප්‍රායෝගික වර්තමානයේ තුල සද්ධාරු කියන සෝ ආකාර පරිතක දිට්ඨිඥාන කන්දික්ම රහතගත පංච පාස්කන්දේ එවැනි බව දැකපු තැනදී ඒ තමම ඒ සෝමස්ම කියලා ගන්නේ නේ.
අන්න ඒ පංච පාස්කන්දේ ඒ හටගත්ත දේ වෙනස් වෙන්නේ. දැන් අපි වෙනස් වීමට අනිත්‍ය දන්නේ. බුදුරජාණන් ග්‍රහ කරන්නේ අනිත්‍ය නිසා වෙනස් වෙන්නේ. ඔබ ඒක අහලා තියෙනවද? රූප අනිච්චං අනිච්චං ආදි අනිච්චං බන්ති. යම්න අනිච්චං දුක්ඛං වාතං සුඛං වාතං. යමක් අනිච්චද මොකද? දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයටයි තියෙන මම කියලා ගෙනීම සුදුසුද? අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙනවා නම් අන්න ඒක මම කියලා ගෙනීම සුදුසුද කියලා. අනිත්‍ය නිසායි දුක නිසායි වෙනස් වෙන්නේ. වෙනස් වීම නෙමෙයි අනිත්‍ය කියන්නේ. අනිත්‍ය නිසායි දුක නිසායි වෙනස් වෙන්නේ. ඇයි ඒක හේතුඵල සමානව සකස් වෙන්නේ? ඒ නිසා වෙනස් වෙනවා. එතන මම කියලා ගැනීම සුදුසු නෑ. අන්න ඒ බව දැකපු තැනදී මොකද වෙන්නේ? එයාට හම්බෙනවා ප්‍රායෝගිකව මේ පංචපාදානස්කන්ධයේ සත්‍ය රූපේ වේදනාවේ සංඥාවේ සංකාරේ විඥානේ. එතකොට එයා දුර වෙන්නේ, එයා පුර වෙන්නේ ඒකේ ඒව ඡන්දේ දුර කරන්නද නැද්ද? අන්න කෘත්‍යයක් කරනවද නැද්ද එයා දැන්? කෘත්‍යයක් කරනවා වැඩක්. ඇයි ඡන්දේ දුර කරන්න ඕනේ කියන්නේ? හැබැයි ඡන්දේ දුර කරන්නේ ඔය න්‍යාය ඔය විදිහටම දකින්න තමයි නේද? දකින්නද පුළුවන්? තව දුරටත් රූපේ පෙනෙන ගොලියක් වේදනා දීර්බලක් සංඥා මිදුවක් සංස්කාරයක හිසෙල්ලරටුවක් බව තව දුරටත් දකින්නකොට අන්න ආසාව දුර වෙනවා. එතන ආසාව දුර වෙන්නේ. ආසාව දුර වෙන්නට කියනවා සත්‍යය කියන කාරණාව ඉක්මෙව්වා. ඒකට කියනවා තණ්හකයෝ රාද නිබ්බාණ නිවුණ. නිවුණ මිසක් සත්‍යය නැති වුණා නෙමෙයි. නිවුණ අපට සත්‍යයක් නැති වුණා කියලා සත්‍යයක් දැන් ඉන්ද්‍රමත් නැහැ කියලා අරගෙන ඊට පස්සේ අපි දකින්නේ සත්‍යයක් නැති වුණා කියලා. නිවුණා කියලා යොද. එතකොට මේ නිවුණකට පංච පාස්කන්ධයක් තියෙනවා නෙමෙයි. ඒ පංච මේ උදාහරණ දෙන්න සෙල්ලම් ගෙවල් ඔක්කොම විනාශ කරනවා වගේ. ඒ ඔක්කොම දෙක නැති විනාශලා යනකොට අවිද්‍යාව කියන හේතුව දුර වෙලා යනවා. පංචබාස්කන්ධේ වෙනමයි මම වෙනමයි නෙමෙයි. මෙතන ගොඩාක් සූක්ෂම තැනක් තේරුම් ගන්න. පංචපාස්කන්ධයට මම කියලා ගැනීමත් එක්ක තමයි අපට ප්‍රවත්මක් තියෙන්නේ. අන්න ඒකත් එක්කයි සත්‍යය කියලා විවහාරය දෙන්නේ. ඔබ අහලද කේමක සූත්‍රයේ බුදු මේ කේමක භික්ෂුව කියන මට පංචපාස්කන්ධේ වෙන්නේ කියන මන්ණාව තියෙනවා. නමුත් අය මේවමස්මක නේමම වෙන්නේ කියලා දෙන්නේ. වෙන්නේ කියලා කියන්නේ පංචපාස්කන්ධයක් හම්බෙලා තියෙනවා. පංචපාස්කන්ධය කියලා දෙයක් මනිනවා. හැබැයි පංචපාස්කන්ධ මම කියලා මනින්නේ නෑ. පංචපාස්කන්ධ මම ගැනීම ඇති බව අන්න ඒක හම්බෙන්නේ නෑ. පංචපාස්කන්ධයක් හම්බෙන පංචපාස්කන්ධයක් හම්බෙන්නේ ඒ කෙනාට මාර්ගය යන කම්මයාට වෙන්නේ කියන මන්ණාව තියෙනවා. මේ වෙනතන මොකද වෙන්නේ? අර සෙල්ල දැන් අපි හිතමු කතා කරන්න පුළුවන් දර ළමයි ටික සෙල්ලම් වලට දැන් කොම්පියුටර් එක හරලා විසික් කරාට පස්සේ මෙතන කොම්පියුටර් තිබ්බද නැද්ද මොකද අපි ආස කරනවද කතා කරන්න බෑ නේද? කඩන අවස්ථාවේ කතා කරන්න පුළුවන් නේද? කොම්පියුටර් කරනවා හරසුන් දෙයක් නෝ හීස් දෙයක් අර්ථයක් නැහැ කියන්නේ කඩන්නේ මොකක්ද කඩන්නේ කොම්පියුටර් ටික කඩලා ඒවට පස්සේ ආයුවරයි. එහෙනම් විනය කියන පංචපාස්කන්ධයක් කියන කාරණාව හම්බ වෙනවා. දැන් සංඛාර අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්නේ රහතන් වහන්සේ නෙමෙයි. කවද? සීක කෙනා. ඔය ඔක්කොම එකම වීම යරහත්වය කියන්නේ. නිවන කියලා කියන්නේ. එතන කර්ම තියෙන්නේ සීක භූමිය. එනම් සීක කෙනාට හම්බෙනවා පංචපාස්කන්ධයක් ඇති බව. ඇති පංචපාස්කන්ධේ කොයි වගේද? පෙන ගුලිය, දේ බෝලක්, මිරිගුවක්. එයා ඒ ඡන්දය දුරු කරන්න අදහස් නැද්ද? ඡන්දය දුරු කරන්නේම වෙනවා. දුරු කරව තැනදී පංචපාස්කන්ධය කියන මැනීමත් ඉක්ම වෙනවා. අන්න එකට කියනවා අස්මානය දුරු වෙනවා කියලා. ඉතින් එයාට තමයි එතනද තමයි විවහාර කරන්නේ නිවුණා කියලා. ඒ නිවුණ තැනදී සත්වයක් නැති වුණා නෙවෙයි. දැන් අපට දැන් ඉද්දම් සත්වයක් නැහැ කියලා තරගෙන අහපව් නිවුණදානේ සත්‍යයක් නැති වුණා කියලා ආයෙ කෙනෙක් කියනවා. සත්‍යයක් නැති වුණා නෙමෙයි සත්‍යයක් ඇති වෙන හැටි අපට දකින්න පුළුවන්.
ඊළඟට දකින්න පුළුවන් නිරෝධය නැත්නම් නිවීම ඇති දේ නැතිවීම නෙමෙයි ඇති වෙන හැටි හරියට දකින්නකොට හම්බ වෙන දේ තමයි මෝඩකමටයි ඇති වෙන්නේ නම් දුරුනේ මොකද්ද මෝඩකමයි තියෙන දයක් දුරුනා කියලා කියන කාරණාවට යොදන එකක් සාධාරණයි කොහොමද තිබිච්ච මෝඩකම දුරුනා ඒක යොදන එක සාධාරණයි ඉතින් ඒ නිසා නිරුණා කියන්නේ අවිද්‍යාව අශේෂ විරාග නිරෝධය. ඉතින් ඒ නිසා මේ සත්වයක් නෑ, පුජ්‍යලයක් නෑ කියන මේ කට තේන දේ කියන්න යන්න එපා. හිත තේන දේ කියන්න යන්න එපා. අපි ඉස්සෙල්ලාම ශ්‍රාවකෙක් වෙන්න, ශ්‍රාවකෙක් නොවී බුදුරජාණන් වහන්සේව අභිබවා යන්න ගියොත් අපට ශ්‍රාවකෙක් තියා පසේබුදු කෙනෙක්වත් කවදාවත් වෙන්න බැරි වෙයි. මොකද පසේබුදු කෙනෙකුන් තමන්ට හිතන දේ එකෙන් තමන් තනියම හරි දකින්නේ. ඉතින් ඒ නිසා අපි ශ්‍රාවකත්වයේ තියමු වෙලා බුදුරණවහන්සේගේ දුර්ලභ ධර්මයේ තියෙන වටිනාකම තේරුම් අරගෙන මේ ධර්ම තියමු යන්න. එතකොට අපට සත්‍ය හොයන අදහස ඇති වෙයි. ඊට පස්සේ ඒ සත්‍ය දැකීමට යොමු වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ සඳහා ඔබටත් මේ උතුම් ධම්ම විවරණය ඒ සඳහා උපකාරයක් වේවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඉතින් අද දවසේදී මේ නුගේගොඩ සුබද්ධාරාමයේ තුල සිදු කරන්ට යෙදුන ඒ උතුම් ධර්ම ශ්‍රවණමය පුණ්‍ය ධර්මය තමන්ගේ ජීවිතයට සත්‍ය දර්ශනය කරා යොමු වෙන්න උපකාරයක් වෙනවා. ඉතින් මේ